දහවෙනි මාසේ 28 වෙනිදා භාවනා වැඩසටහන. ඥාන දර්ශනයක් ඇති කර ගැනීම උදෙසා කරනු ලබන විදර්ශනාව පරේෂණය. භාවනාව කරමුණ වීර්තියයි. අපි යමකින් ගැලවෙන්න උත්සාහ කර ඒ තමයි දුකෙන් ගැලවෙන්න. අපි හැමෝගේම උත්සාහය දුකෙන් ගැලවෙන්න. ඒ වචනේ තේරෙන්නේ දුක අඳුනගත්ත අයට විතරයි. මේ ලෝකේ දුකයි කියලා තේරුම් ගත්තේ නැති කෙනෙකුට ගැලවීමක් එයා සොයයිද? එයා ගැලවීමක් හොයන්න එතනම ඉන්නවා. එහෙමත් නැත්නම් ඒ සත්වයෝ නැවත නැවත දුකටම පණිනවා. ඒක හරි වැදගත් කාරණයක්. ජීවිතේ දුකයි කියලා තේරුම් ගත්තේ නැති උනොත් ඒකෙන් ගැලවෙන්නේ නැහැ. අපි කවුරුවත් කුණුකානුවකට බහින්න කැමති නෑ, වැටෙනවටත් කැමති නෑ. එහෙත් අපි දැකලා තියෙන සමහර අය ඒ කුණුකානුවල බැහැලා මාළු අල්ලන, එහෙම නැත්නම් වැඩ කරනවා තමයි රස්සාව. ඒ බැස ගැනීමත් ඒ කැමැත්තත් ඒ පුජ්‍යලාට ඇවිල්ලා තියෙන කර්මානුරූපව අකුසල සිතට බැස ගන්න පුරුදු වෙන තරමට එමෙසු ලෝකේනු අපිරිසුදු තැන් වලටම බැස ගන්න සිද්ධ වෙලා තියෙනවා. එවන අපේ පින්නතුන් හොඳට තේරුම් අරගෙන තියෙනවද මං ගැලවෙන්න ඕන මොකෙන්ද කියලා? සමහර අය ජීව ගලවගෙන දැන් ගලවන්න දෙයක් නැති වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට පේනවා මං ගැලවෙන්න ඕන මෙන්න මේ දෙයින් කියලා. අන්න ඒ දේ තේරුම් අරගෙනයි අපි ධර්මය ශ්‍රවණය කරන්න ඕන. ගැලවෙන්න ඕන කොමකින්ද කියලා තේරුම් අරගෙනයි ධර්මය ශ්‍රවණය කරන්න ඕන. කෙලෙස් යටපත් කිරීම කියන්නේ එකක්. කෙලෙස් දුරලීම කියන්නේ තව එකක්. මේ සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ එකක්. තදංග ප්‍රහාණය කියන්නේ එකක්. තදංග ප්‍රහාණය කියන්නේ තෙරපගෙන බොහොම අමාරුවෙන් හිත හදාගෙන වැඩේ කරනවා. දන් දෙනවා, පින්කම් කරනවා, යුතුකම් ඉෂ්ට කරනවා, හරි අමාරුයි. ලෝභ දේශ මොහ තෙරපෙනවා, පොඩ්ඩක් හිත හදාගන්න. ඒකත් කරන්න පුළුවන් සීමිත පිරිසකට විතරයි. පොඩ්ඩක් හරි හිත යටපත් කරගෙන හරි පිනක් දහමක් හරි කරන්න පුළුවන් මේ ලෝකේ දුර්ලභ වූ පිරිසකට විතරයි. ඒකත් කරන්න බැරි අය ඉන්නවා. තනිකර ලෝභ ද්වේෂ මොහ මගේ ඉඩම, මගේ දේපල, මගේ වස්තුව, මගේ ධනය කියලා අල්ලගත්ත මිනිස්සු ඉන්නේ. පරිත්‍යාගයක්, දානයක්, පරහිතකාමීත්වයක් කිසි දෙයක් නැහැ ඒගොල්ලන්ට. දැන් පින්නතුනේ මේ විදර්ශනාව තුලදී අරක මගේ මගේ කියලා හිතලා කොහොම හරි පරිත්‍යාගයේ වැදගත්කම තේරුම් අරගෙන අත්හරිනවා. විදර්ශනාව තුලදී පින්නතුනේ මේ අපේ අධහැරීම නැවත දෙයක් ගන්න බලාපොරොත්තු වෙනුත් නෙමෙයි. නැවත දෙයක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. මේ නිවන පිණිස අධහැරීම නැවත දෙයක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නොවිය යුතුයි. එහෙම අධහැරීමක් කරන්න පුළුවන්කම ලැබෙන්නේ මේ ලෝකෙ ගන්න දෙයක් නැහැ කියලා තේරුම් ගත්ත කෙනාට. දැන් ඔබේ විදර්ශනාව හරියට මෙහෙවර බලන්න මේ ලෝකෙ ගන්න දෙයක් තියෙනවද කියලා. එහෙමනම් ඉතින් ගෙනාපු දෙයක් තියෙන්න ඕන නේ. මේ ලෝකෙ ගන්න දෙයක් නැහැ. තියෙන දෙයක් හරිනවා. නැවත නැවත ගන්න දෙයක් නැහැ. කොහමද කොහෙන්ද අත්හරින්නේ? තමන්ගේ ගැඹුරුම මනසේ ගැඹුරුම ඥානය. ගැඹුරුම ඥානය. යදා පඤ්ඤාය පස්සති. ඒ කියන්නේ මේ ප්‍රඥාව මිත්‍යා විදියටත් බලනවා, සම්‍යක් විදියටත් බලනවා, තත්ථාකාරයෙන් බලනවා. තත්ථාකාරයෙන්ම බලලා, ගැඹුරින්ම බලලා, යථාවාදී තථාකාරී ආකාරයෙන්ම බලලා, සත්‍යද ඉඳ දීලා ජීවිතේ තේරුම් ගැනීමයි වැදගත්. සත්‍යයේ දෙවිල ජීවිතයේ තේරුම් ගැනීමයි වැදගත්. හිරුගේ රශ්මිය මනාලෙස පොළොවට පතිත වෙනකොට ගොඩාක් වෙනස්කම් ඇති වෙනවා. ගහේ කොළේ වැලේ මිනිස්යාගේ ඉඳලම වෙනස්කම් ඇති කරනවා. බලන්න මේ ස්වභාවයෙන්ම පුරුදු වෙලා තියෙන ක්‍රමයේ රාත්‍රියේදී නින්දට යන්නත් උදෑසන නැවත අවදි වෙන්නත් හදාගත්ත චක්‍රය. ඒක මනුස්සයට අවශ්‍යම කරන දෙයක් බවට පත් වෙලා තියෙනවා. ජීවි ලක්ෂණය, ජීවි ස්වභාවයක් බවට පත් වෙලා තියෙනවා. ගහේ කොළේ වැලේ ස්වභාවයත් ඒකමයි. ගස්කොළන් පවා සමා රාත්‍රියේ නිදිනවා. මල් පවා නිදා ගන්නවා. ඉරු පායනකොට නැවත අවදි වෙනවා. කෙනෙක් ළඟ ප්‍රඥාව උදාරකොටත් වෙන තුනේ ජීවිතේම අවදි වෙනවා. ප්‍රඥාව දුර්වල නම් ජීවිතේ නිදා ගන්නවා. ඉතින් මේ ප්‍රඥාවෙන් අවදි කරලා දැනගන්න ඕන දෙයක් එහෙම සරලව කෙනෙකු අර මෝහයට පත් කරනවා වගේ දෙයකින් කරන්න බෑ. දැන් අපිට එහෙමනම් පුළුවන් ඔයා හිතන්න දැන් මේ ලෝකෙම වැඩන්නේ අනිත්‍යයි කියලා හිතන්න. දැන් ඔයාට මොකෝවත් අයිති නෑ කියලා හිතන්න. එහෙම කරලා මනසක් හදන්න පුළුවන්. එතකොට ඒක මෝහනයක් වෙනවා. ඒ කියන්නේ අපි එයාට බලපෑමක් කරනවා, ඔයා මේ විදිහට හිතන්න ඕන කියලා. තේරුණාද? ඒ විදිහට නම් ඔබේ අතපයත් නැති කරලා දාන්න පුළුවන්. මොහොනේ ගැඹුරු මොහොන විද්‍යාවට ගිහිල්ලා ඔයාගේ මේ අත නැහැ කියලා එයාගේ මනසට දුන්නොත් එහෙම එතන ඉඳලා ඒ අත වැඩ කරන්නේ නැතුව යනවා. මොලෙන් අයින් වෙනවා ඒ අත. ඒ වගේම මේ සාමාන්‍ය අතක් දිගු කරලා ඒ මොහොන විද්‍යාවෙන් එක යකඩයක් බවට පත් කරලා ශක්තිමත් කරොත් එහෙම මේක කිලෝ 100ක් වුණත් එල්ලන්න පුළුවන් අත බිමට වැටෙන්නේ. ඒක මානසික බලපෑමක් ඇති කරලා ශක්තිය ඇති කරලා කරන වෙනම දෙයක්. ඉතින් ප්‍රඥාව කියලා කියන්නේ හුදෙක් එක වෙලාවකට මේ සුළු වෙලාවකට භාවනාවකට කොටු වෙලා ඇති කරගන්න දෙයක් නෙමෙයි. අපිට මේ පැවැත්ම තුළ පැය 24ෙම සතර ඉරියව්වෙම තිබිය යුතු සතිය, සමාධිය, ප්‍රඥාව, සීලයක් තමයි අපිට ඕන. කොයි දාසර විතරක් රකින්න සීලයක් නෙමෙයි. භාවනා කරද්දී විතරක් තියෙන සමාධිය නෙමෙයි. බණහන වෙලාවට විතරක් තියෙන ප්‍රඥාවක් නෙමෙයි. හැම මොහොතේම වැඩෙන ප්‍රඥාවක් අපිට අවශ්‍යයි. හැම මොහොතේම පවතින සීලයක් අපිට අවශ්‍යයි. නොකැටෙන නොබිඳෙන අපිරිසුදු නොවන සීලයක් අපිට අවශ්‍යයි. තේරුණානේ? එතකොට ඒකට උපකාරක වෙන එකම ධර්මය තමයි තමන්ගේ ප්‍රඥාව නුවණ. ඥාන දර්ශන දැන් දුක්ඛේ අඥානං දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය අඥානං තිබුණා දුක්ඛ සමුදය ඥානං. එතකොට මොකද්ද මේ ඥානය? ඥානය ඥානය විකටම ඥානය. අවිද්‍යායත්තේ වාසේස විරාග නිරෝධ සබ්බේ සංඛාර අනිච්චාති යදා පඤ්ඤාය පස්සති. අඤ්ඤාය පස්සති. එතකොට මොකක්ද ඇති වෙන්නේ? ඥානය. එතකොට ඥානය ඇති කරන්න බෑ බලපෑමකින්. එයා තුලම කරුණ තේරුම් ගැනීමෙන් තමයි ඒක ඇති කරන්න පුළුවන්. මෙහෙම කරන්න පුළුවන්. තාත්තා කෙනෙක් කැමති නැහැ දරුවා එළියේ යාළුවොත් එක්ක නටන්න යනකොට. පොල්ලක් පෙන්නන, දේවල පෙන්නන, ගියොත් අඩු කඩනවා කියලා ළමයාගේ ඇතුළේ තියන්නත් පුළුවන්. එහෙම ගැන තාත්තලා ඉන්නවනේ. එතකොට ළමයා වැළනකොට ඇත්ත ළමයා යන්නේ නැහැ. සෙල්ලම් කරන්න යන්නේ නැහැ. යාළුව අහනවා. ඇයි ඔයා එන්නේ නැත්තේ? ඔබ තාත්තා එන්න දෙන්නේ නැහැ කියලා එයා හැකුළුණු මොහොතේ කියනවා. තාත්තා පිළිවදවත් අනවබෝධයෙන් තරහකින් මේ පුතා ඉන්නවා. තව ගෙදරක ඉන්නවා පුතේ. ඒ තල්ලු වැඩේ ඉදිරි පුතෙක් ඉන්නවා. ඒ පුතාට ඒ අම්මා තාත්තා අර යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න යන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ හොඳ පරිසරයකයි නෙමෙයි. හැබැයි ඒ විදිහට තරවටු කොල්ලක් අරගෙන නෙමෙයි. ඒ පුතාට හිමින් සැරේ අවබෝධ කරලා දෙනවා ඒ පුජ්‍යලයෝගේ කට්ටිය මෙහෙමයි. දැන් බලන්න ඒගොල්ලන්ගේ ආශ්‍රයට කියපු අර යාළුවා දැන් හිරේ ඉන්නේ. ඒ යාළුවන්ගේ අම්මල තාත්තලගේ පසුබිම් වල කිසි කෙනෙක් වැදගත් අය නෙමෙයි. එතකොට අපිට මේ අපේ මිත්‍රයෝ වෙන සමාජය තමයි අපි අනාගතේ උසස් තැනද පහත් තැනකටද යන්නේ කියලා තීරණය කරන්නේ. ඉතින් අපි උසස් අය ආශ්‍රය කරන්න ඕන. බුදුහාමුදුරුව දේශනා කළේ තියෙනවා සේවනාච බාලානා පණ්ඩිතානංච සේවන. ඔය ආශ්‍රය කරන්න පඬිවරු ආශ්‍රය කරන්න ඔබටත් වඩා ඉහළ බුද්ධියක් තියෙන දර්ශනයක් තියෙන උගත්කමක් තියෙන අය ආශ්‍රය කරන්න. හොඳ ඔබටත් වඩා හොඳ පිළිවෙත් ගුණ තියෙන අය ආශ්‍රය කරන්න කියලා ඒ කම්මන් තාත්තට දෙන්නේ අවවාද අනුශාසනා කරනවා. ඉතින් එයා නුවණින් බලනවා යාළුව දෙහා. ඇත්ත ඒ යාළුව හරි දුරවලයි. ඒ යාළුව හැමදාම ප්‍රශ්න ඇති කරගන්න. ඒ යාළුවත් එක්ක හිටපු අය සමහරවල් හිරවල් හිරගෙවල් වල ඉන්නේ. ඒගොල්ලන්ගේ මව්පියන්ගේ පරිසරය එච්චර හොඳ නැහැ කියලා ඒ ළමයටම තේරිලා ඊළමයාම හිතලා තීරණය කරනවා මම යන්නේ නැහැ. දැන් එහා පැත්තේ ගෙදර ළමයා කියන්නේ නැහැ, මෙහා පැත්තේ ගෙදර ළමයා කියන්නේ නැහැ. එහා පැත්තේ ගෙදර ළමයා සෑග් මුද්දාගෙන යන්නේ නැහැ. ඇයි අවබෝධයනේ? තාත්තා එපයි කිව්වා, අඩුකටනයි කිව්වා, මයියන්නේ. මෙහා පැත්තේ ගෙදර ළමයා සන්තෝෂයෙන් යන්නේ නැහැ. ඒ ළමයිගෙන් බේරිලා ඉන්න එකම ලොකු දෙයක් කියලා ගෙදරට එලා කියනවා. දැන් මේ අදහස් දෙකක් නේ. ඔන්න ඕකයි ප්‍රඥා සම්පයුක්ත භාවයෙන් අවදි වීම සහ කෙනෙක් තුළ මානසිකව ඇති කරන බලපෑමක් තුළ ඇති කරගන්න මානසිකත්වය. දැන් අපි සමාධියක් වුණත් අපි නිකම් මේක පොල්ලෙන් ගහලා වගේ මෙතන හදාගත්තොත් එහෙම. අර පොල්ලෙන් ගහන හදන ළමයා වගේ තමයි. එයා තෙරපිලා බයක ඉන්නේ. දැන් ඔය වගේ තමයි ගොඩාක් ආගම් ධර්මවල හැම එකෙකින්ම හදලා තියෙන මිනිස්සුම පොල්ලෙන් ගහලා. එහෙම නැත්තම් බය කරලා. ඒක යථා තත්ත්වයේ යථා භූත තත්ත්වයේ පෙන්නල නෙමෙයි ගොඩක් වෙලාවට. දැන් සතුන් මරන්න එපා කියලා කිව්වහම මොකක් හරි ඒක තරවටු කිරීමක් වීමක් නිසා මොකක් හරි නිසා සතුන් මරන්න සොයන. එහෙම නෙමෙයි. අවබෝධය. දැන් එහෙම හරි ඒක බලකිනවා නම් තව කමක් නැහැ. ඒකවල මිනිස්සුන්ට මේක නරක පැත්තට කියලා දුන්නහම ඒ මිනිස්සු ඒක හිතා මතා බලන්න කියලා කෙත් ඒ මිනිස්සු එදෙනවා. එනිසා මේක තෙරපල කොල්ලෙන් ගහලා හදන්න පුළුවන් මනසක් නෙමේ. අවබෝධයෙන් යථා අවබෝධයෙන්ම සාධාරණ යා යුතු ධමයක්. යථා අවබෝධයෙන්ම සාධාරණ යා යුතු ධමයක් තමයි පිටුතුමි අපිට තියෙන්නේ. එහෙනම් ඒකට කරන්න ඕන හොඳම දේ තමයි නිදහස් වෙන්න. නිදහස් ඉඳගෙන සද්ධර්මයට අනුකම්පාවෙන් ධර්ම සාකච්ඡා කරන්න. ධර්ම මානසිකාරයේ දෙන්න. එතකොට ඔබට ඇත්ත මුණ ගැහෙනවා. ඇත්ත මුණ ගැහෙනකොට ඇත්තට ගරු කරනවා. එතෙන්දි සමහර වෙලාවට තමන් වැරදි කියලා තේරෙනවා. වැරද්ද බාරගන්න. හදා ගන්න. ඒක නේද වෙන්නේ? තම වැරදි කියලා හිතනොත් එහෙම ඒ වැරද්ද හදා ගන්න ඕන වැරද්ද මාර්ග ගන්න ඕන. හැබැයි ප්‍රඥාවන්ත භාවයේ නැත්නම් පිටුතුනේ එයාට වැරද්ද නිවැරද්ද හොයාගන්න බෑ. එතකොට එතන තියෙන්නේ ප්‍රඥා හීනතාවය නිසා එයා තුළ පවතින මෝහය. මෝහය පවතින මෝහය තියෙන කෙනෙකුට නිවන් ධර්මය අවබෝධ කරගන්න විචාරශීලී බුද්ධියක් විචක්ෂණශීලී බුද්ධියක් තියෙන කෙනෙකුටම පමණයි කරුණු කාරණා දැන අවබෝධ කරගෙන අත්හරින්න පුළුවන්. දැන් මේ අපි අත්හරින්නේ දුක පිණිස පවතින නිසා. බුදුහාමුදුරු කිව්ව නිසා නෙමෙයි අපිම තේරුම් ගන්න. ආවේණ පිණිස පවතින නිසා. බුදුහාමුදුරු කිව්ව නිසා නෙමෙයි අපි තේරුම් ගන්න නිසා. අනර්ථකාමී නිසා. අර්ථය නැති නිසා. අනිත්‍ය නිසා. දුක්ඛ නිසා. අනාත්ම නිසා. අපි මේ අතහැරීම කරුණු කරා. මොනවද අතහරින්නේ? රූප වශයෙන්, වේදනා වශයෙන්, සංඥා වශයෙන්, සංකාර වශයෙන්, විඥාන වශයෙන් තමයි මේ ලෝකේ හැම දෙයක්ම තියෙන්නේ. කිසිම භාණ්ඩයක අගයක් නැහැ. සංඥාව තුළ අගයක් හැදුවොත් ඒ අගේ අගයක් බවට පත් වෙනවා. එනවානේ සමහර වෙලාවට ඔය ගල් යුගයේ හැදීම ඔය විශාල මැණික් ගල් එහෙම අහුණාම ආයතන ඇවිල්ලා මිනිස්සු සමහර වෙලාවට මේ ගින්දර පත්තු කරන්න ලිත් ගල් වලටත් තියාගන්න ඇති. ඈ ඒ දියමන්ති වගේ විශාල කැට එහෙම අහුණාම මිනිස්සු කැලේ කරලා ලිග්ගල් වලටත් තියාගන්න ඇති. ඒ කාලේ ඒවට අගයක් තිබ්බද? අගයක් නැහැ. දැන් තියෙනවද කියලා දියමන්ති ලොකු වලක් හම්බුනොත් එන්නේ ලිග්ගල්. තියන්නේ දැන් අපි ඒකට අගයක් හැදුව සංඥාවේ. එහෙමනම් මේ ලෝකෙ කිසිම වටිනාකමක් නැහැ ස්වභාවය තුළ. ඒ මිනිස්යාගේ හැටියට, ඒ රටේ හැටියට, ඒ ස්වභාවයෙන් හැටියට මිනිස්සු ඒකේ වටිනාකමක් මේ ලෝකෙ හදනවා. තේරුණාද? දැන් මේ හරි ඉඩ කඩන් වල මිල එක ගන්න. ඈ කොළඹ හතරට පහට හතට යනකොට තව ගන්න. එතකොට මේ සංඥාව තුළ, රූපය තුළ, අවශ්‍යතාව තුළ, තරගකාරීත්වය තුළ මේ ලෝකේ අගයක් හදා ගන්නවා. ඒකට කියන සම්පතය. එහෙමනම් අපි ඔක්කොම පිළිබඳව, හැම දෙයක්ම පිළිබඳව යම් කිසි අගයක් හදලා තියෙනවා. දැන් බෝසත්තරයෙකුට රජකම කියලා කියන්නේ මහා දුක්බඩක්. එහෙම නේ? බලෙන් ගනාලා ගිනින් දිබ්බත් නැගිටලා හැමෝ අනේ මට දැන් මේ පුළුවන් කියලා බාර දෙන්න. මං කැමති නෑ මෙච්චර මේ පවුරු ගන්න වැඩ ටිකක් කරන්න. මං ආසෙ නෑ. මම විවේකී ඉන්නයි කැමති කියලා අයි කියනවා. සමහර ලෝකේ ඕ ඉඳ වැඩගෙන තස්ස හදාගෙන ගැටලු හදාගෙන ලෝකේ රජකම් වලට පොරකම්. මේ ලෝකෙ හැටි එක පැත්තක් විතර බලද්දී හැම පැත්තෙම මිනිස්සු එහෙම තමයි කියලා තේරුම් ගන්නවා. එහෙමනම් මේ ලෝකේ මේ ඇලීම තියෙන්නේ මේ භෞතිකව නෙමෙයි, තමා සංඥා කරන විදියට. ඒක අගයක් හැදුවාම එයාට ලොකු අගයක්. එන්න එයා තුර අගය. ඒක හැටි. එනම් මේ අගයන් සෑදීම රූපේට අගය, වේදනාවට අගය, සංඥාවට අගය, සංඛාරයට අගය, විඥාණයට අගය. ඔබේ රූපය, රූප උපාදානය මොනතරම් අගේ කී පවත්වගෙන ඉන්නවද? එහෙම ලියලා අගයන් හදාගෙන. රූප වේදනා සංඥා සංකාර විඥාන වෙනවම ලියලා රූපයට අගය මෙපමණයි 100ට. වේදනාවට අගය මෙපමණයි 100ට. ආ සංඥාවට අගය මෙපමණයි 100ට. විඥානයට අගය මෙපමණයි 100ට. සංඛාරයෙන් සංඛාර වලට අගය මෙපමණයි කියලා හදාගන්නවා. ඉතින් යන්නේ දවසක මේවා 0 එකට ආවොත් රූපයේ අගය 0. වේදනා රූප වේදනා වේදනාගේ 0. සංඥාගේ 0. හා ඊට පස්සේ සංඛාරාගේ 0, විඥානාගේ 0. යන්නේ ලෝකේ සතුටෙන් ඉන්නේ. අන්න මේ 0 අගයක් දෙන්න පුළුවන් වුණාට, පුළුවන් වුණා නම් මේ ලෝකේ දේවල් පෙන්නලා සමහර අය නිවන් දක්වන්න හදන. ලෝකේ දේ කැඩෙනවලු, ලෝකේ දේ මැරෙනවලු, ලෝක පංචස්කන්ධ මෙහෙමලු, මේක ලක්ෂණ නැහැලු, මේක කැතයිලු. කැතයි කියන එක හදන්නේ අපි. ලස්සනයි කියන එක හදන්නේ අපි. අපිට කැත දේ තව කෙනෙකුට ලස්සනයි. ඒකනේ අර මිනිස්සු කැතගෙන ඒක ඌරකින් කන්නේ. දැන් අපිට ඒක කැත වුණා අර ඌරට. හොඳයි. ලංකාවේ නම් නුවර පැත්තේම මේ අර බස්තර විකුණන වඩේ වලටත් ඒ කැත ಜಾති දාලා අනල දිගල මිනිස්සුන්ට කවමෝලු. වඩේ කන්නේ බලන්න වස්තුව තියෙනවා නේද? මොකද සුපිරි රසක් එනවා ඒකේ. මිනිස්සු තිතින් රස කර කර කන නැති. ඒ විවිධ දුෂ්ට මිත්‍යා දෘෂ්ටික ආගම්වල ඉන්න මිනිස්සුන්ට හිතක් පපුවා කර්මයක් විපාකයක් මොකවත් පිළිගන්නේ නැති මිනිස්සු ඒ වගේ වැඩ කරනවා අපි නොකලට. ඒක ඇත්ත. ඒ නිසා සියලුම රාජ්‍ය නායකයෝ වේවා සියලුම බුද්ධිල වේවා ආගම් කියලා මොනවා හරි ලේබලයක තියෙන මිත්‍යාවල් ලෝකේ පතුරවන්න රුකුලක් දෙන්න හොඳ නෑ. ඉතින් එහෙමනම් තිබුණනේ මේ අශෝක අධිරාජ්‍යයට අනිත් ආගම් පැතුරෙන්න උදව් කරන්න. ඔහු උදව් කරේ සම්බුද්ධ ශාසනය පැතිරෙන්න. මොකද සම්බුද්ධ ශාසනය පැතිරීම තුළින් ලෝකෙට ශාන්තියක් ප්‍රඥාවක් ලෝකේ මහා වටිනා ලොවක් යුගයක් හැදෙනවා. ඒ යුගයක් තමයි ඔය අනුරාධපුර පොළොන්නරුව මේ යුගයන් හැදුනේ. ලස්සන කලා නිර්මාණ එක්ක ලස්සන පැවැත්මක් තියෙන ගොඩනැගිලි එක්ක මහා රාජධානි ගොඩනැගුණේ ඒ සමයේ. මිනිස්සුගේ හිත් පිරිසිදු කරන්න ඕන. දැන් ඉන්න මෝඩ පාලකයෝ ඔක්කොම ආගම් එකයි කියලා, කියන්නේ කොහොමත් ඔක්කොම ආගම් එක තත්ත්වෙට නිකන් වැටුණා. වැටුණාට පස්සේ ඔක්කොගේම තියෙන්නේ ඇදහිල්ලකුයි ආඥාවකුයි වන්දනාවකුයි විතරයි. ප්‍රඥාව දිනු කිරීම නැති වෙනවා. චින්තනයේ දිනු කර ගැනීම නැති වෙනවා. ඔවුන් තුල දෙවියන් අදහනවා. නමුත් වෛරය තමයි ඔවුන් අදහන්නේ. ඔවුන් දෙවියන් අදහනවා, බුදුන් අදහනවා. ඔවුන්ලඟ තියෙන්නේ ලෝභය තමයි අදහන්නේ. එතකොට ඒගොල්ලන්ගේ ආගම ලෝභ ද්වේෂ මොහ දෙය නෙමෙයි. ගොඩාක් අය ආගම අදහවොත් බුදුහාමුදුරුවෝ අදහවොත් මිනිස්සුන්ගේ පළමු ආගම ලෝභ ද්වේෂ මොහ. උප්පත්තියෙන් වෙන ආගම මිනිස්සුෙකුට එන ලෝභ ද්වේෂ මොහ. ඒක තමයි අදහගෙන ඉන්නේ බොරුවට. ඒ ලෝභ ද්වේෂ මෝහය ක්‍රියාත්මක කරන්න දෙයියෙක් දා ගන්න පුළුවන්, බුදු කෙනෙක් දා ගන්න පුළුවන්, එහෙම නැත්නම් ජාතියක් දා ගන්න පුළුවන්, වර්ගයක් දා ගන්න පුළුවන්. තමන්ගේ අර ද්වේෂය පිට කරන්න. ඒකෝර මිනිස්සුන්ගේ හිතවල තියෙන ලෝභ ද්වේෂ මෝහ ගැතිය තමයි ඒවයින් පිට වෙලා යන. මේ ලෝකෙට යහපතක් වෙන්නේ නැහැ, ශාන්තියක් වෙන්නේ නැහැ. ඒ නිසා හරි දේ, නිවැරදි දේ තේරුම් ගන්න ඕගොල්ලෝ ප්‍රඥාවන්ත වෙන්න ඕන. එතන කිසි කෙනෙක් හිත තෙරප ගන්න උවමනාවක් නැහැ. නිදහසේ ඉන්න, නිදහසේ ඉන්න කොට ඔබේ වැරද්ද ඔබේ දොරට තට්ටු කරලා කියලා හැංගිලා ඉන්නවා. වැරදි කළාම නම් හැංගිලා ඉන්නවා නේද? ගවල දොරවල් අහන වරින් හැංගිලා ඉන්නවා. කවුරු හරි දකි පොලිසියෙන් එයි කියලා බයිට. දැන් ඔබේ මනස තුල ඔබ එහෙම ඉන්න ඕනද? එහෙම හැංගෙන්න පුළුවන්ද? මිනිස්සු එහෙම හැංගෙන්න බලන උත්සාහයක් තිබුණා. තියෙනවා මිනිස්සු ළඟ. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරා මාර්යාගේ සංගමයට පුළුවන් තරම් නැත. මාමුද වැදවත් ගල් ගුහාවකවත් අහසවත් පොළව මාරයාගෙන් ගැලවෙන තැන නැත කියලා දේශනා කරා. ඔබ දේශනා කරේ ඔය හැංගිච්ච මනසවත් හංගගෙන ඉන්නේ නැතුව එළියට ගන්න. විවෘත සිටින්න, නිදහස් සිටින්න. ස්වභාවය තුල මනස හැදෙන්න ඉඩ හරින්න ඔබ හදන්න එපා. ස්වභාවය තුළ මනස හැදෙන්න ඉඩහරින්න හදන්න එපා. ස්වභාවය තුළ හැදෙන මනස නිදහස්. ඔබ හදන මනස සත්‍යවාදී නෑ. හදන මනස දෘෂ්ටිගතයි, ස්වභාවික මනස සම්මාදිට්ඨිකයි. හදන මනස දෘෂ්ටිගතයි, ස්වභාවික මනස සම්මාදිට්ඨිකයි. දැන් ඔබ වැරදි කියලා කවුරු හරි කියයි කියලා බය ඔබ ඉන්නවද? දැන් සමහර මාර්ගපාල හරිනේ කියලා හිතාගත්තොත් හරි, දැනගත්තොත් හරි, මට කවුරු හරි කියයි දන්නවා ඔයා මේ ඔය වැරදි ආගමක් ලබලා තියෙනවා, ඔය මිත්‍යා දෘෂ්ටියක් කරගෙන තියෙනවා. මේ ඔය ආයතන නෙමෙයි ඉන්නේ. එහෙම කියයි කියලා ඔබට සැකයක් තියෙනවා. එහෙම කිව්වොත් ඔබට බයක් තියෙනවා. එහෙම කිව්වොත් ඔබට තරහ යනවා. එහෙනම් ඔබට සත්‍ය අවබෝධ වෙන්නේ නැත. ඔබයින මාර්ගයේ වැරදීයයි යමි ප්‍රකාශ කළොත් ඔබට කේන්ති යනවා. ඔබ සත්‍ය අවබෝධ කරන්නේ නැහැ. ඒ කියන්නේ යාමම අවබෝධයයි කියලා යම ග්‍රහණය කරගෙන ඉන්න ඕනේ ඒකනේ. දැන් මේ ලෝකේ ආගම් දෘෂ්ටි දාගත්ත ඔය ඕනම කෙනෙකුට තමන්ගේ ආගමට ඒ ආගමේ න්‍යායකට දොසක් කියනවා කවුරුවත් කැමති නැහැ. ඒක නේද? කැමති නැහැ. බෞද්ධ කැමති නැහැ. බෞද්ධ බුදුහාමුදුරන්ට දොස් කියනවා කැමතිත් නැහැ. බුදුහාමුදුරන්ගේ වචනයක් පොඩ්ඩක් වෙනස් කරනවට කැමතිත් නැහැ. අපි ඒක තේරුම් ගත්ත විදිය මේක ඒ විදියට ඕන ඒක එක්කත් නැතත් ඒ විදියටම තියෙන්න ඕන. ඒක තමයි දෘෂ්ටි ධාරේ බව. මිනිස්සු පිළිපැද්දත් නැතත් බණ තියෙන්න ඕන බුදු වෙලා. බණ ගොඩාක් ඉහළින් තියෙන්න ඕන ඒවා අනුගමනය කළා නැත. ඒ නිසා තමයි මේ ලෝකේ හරි පුදුමයි කියලා හිතෙන්නේ. මද්‍රව්‍ය විකුණන මිනිස්සු මද්‍රව්‍ය තුරන් කළ යුතුයි කියලා කෑ ගහනවා. කුඩු විකුණන මිනිස්සු කුඩු නැති කළ යුතුයි කියලා කෑ ගහනවා. ඒ කියන්නේ අනිත් කුඩු නැති කළ යුතුයි මගේ කුඩු ටික විකුණලා ගන්න. හොරකම් කරන මිනිස්සු හොරකම් නොකළ යුතුයි කියලා කෑ ගහනවා. ඒ කියන්නේ අනිත් අය හොරකම් නොකළ යුතුයි තවන්ට හොරකම් කරනවා. යතුරුණු මොළය හොඳට ඔක්සිජන් තියෙන රටක් මිනිස්සුන්ට තියෙනවා. මිනිස්සු එකෙන් හරියට ප්‍රයෝජන ගන්නවා නම් මේ රටේ ඉන්න හැම මිනිස්සෙක්ම රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා. ඒ මොලේ ප්‍රයෝජනය ගන්න කපටිකම් කරන්න, වංචා වැඩ කරන්න, ක්‍රෝඩා වැඩ කරන්න, හොරකම් කරන්න ලංකාව මිනිසුන්ට මහ මොලයක් තියෙන මොනම මැෂින් එකක් එව්වත් හොරකම් වලින් වළක්වන්න කියලා ලංකාව මිනිස්සු හදන්න බෑ. ඒකෙන් ඒ මිනිස්සු තේරුම් ගන්නවා හොරකම් කරන්න ඉගෙන ගන්න. ඒ වගේම ඉස්සර බස් ටිකට් කප් මෙහෙම කරකවලා ටිකට් එකක් කඩලා දෙන මැෂින් එකක් කිව්වා. ජපානයෙන් අදලා එව්වා. දැන් ඉතින් හිතුවා මිනිස්සුන්ට දැන් නම් හොරගම් කරන්න බෑ, ටිකට් එකක් කඩලා දෙන්න ඕනේ, ටිකට් එකේ සල්ලි රජයට යනවා කියලා. ලංකාවේදී කොහොම සරල ක්‍රමයක් හදාගත්තා. මොකද ඒ මැෂින් එකට පොඩි ගිනි ඌරක් ගහලා ගන්න කරකවලා ටිකට් එක කඩලා දෙනවා. ඇතුලේ දාන වැටෙන්නේ. ඉංග්‍රීසි අලගුණ තියෙන එක හරි වේවා. දැන් ඒව පාවිච්චි කරන නරක පැත්තට මේ තියෙන මොලේ මිනිස්සු. එහෙමත් නැත්නම් මිනිස්සුන්ට තව මිනිස්සුන්ට අවඩක් කරන්න, අනර්ථයක් කරන්න, විනාශයක් කරන්න හොඳ පැත්තට යොමු වෙච්ච නැති එක. ජීවිතේ හදාගන්න, ජීවිතේ නිවාගන්න, ජීවිතේ සංවර්ධනය කරගන්න, ජීවිතේ දකින්න ඒ දහම අපිට අහිමි වෙලා අවබෝධයෙන් ආපු දහම නැති වෙලා ඒක හුදෙක් පරියාප්තියක් බවට පත් වෙලා නිකාම පොත් ගොඩක් බවට පත් වෙලා කටපාඩම් කරන තත්යකට පත් වෙලා දිගටම කටපාඩම් ගොඩක් විතරයි. අවසානෙ කොච්චරද කියලා නම් අපේ මිනිස්සු අපේ පාසල චක්කරේ බව අපිට කටපාඩම් චක්‍රේ කටවඩ කළා වෙලා තියෙනවා. ඒක මම මෝඩ කතාවක්. චක්‍රේ කටවඩ කරනවා කියන්නේ මොඩ වැඩ ඒ ළමයට ඒ චක්‍රය හැදෙන විදිය ඒ ගණිතය එකතු කරන විදිය ඒ ළමයට ඒක කියලා දෙන්න ඕන දෙයක් නිසා කියලා තේරුම් ගන්න ඕන ක්‍රමයක් නිසා ඒක ක්‍රමයකට තේරුම් ගන්න උගන්වනවා නිසා ඔක කඩපාඩම් කළ වැඩ නෑ. ඒකට කඩපාඩම් තමයි ගණන් හදන්නේ. මේ කඩපාඩමින් බර කියනවා. කඩපාඩමින් ගණන් හදන්නේ. මිනිස්සු කනබොන ඒවත් කටපාඩම් කරනවද දන්නේ නැහැ. ඉස්සෙල්ල නිදහස් වෙන්න තමන්ගෙන් තමන් නිදහස් වෙන්න. තමන් මේ ලෝකේ කාටවත් අල්ලන බන්ධන ඉඩ දෙන්න එපා. අපි ළඟට ආවම යම්කිසි තර්කයක් වාදයක් විවාදයක් දර්ශනයක් ඉදිරිපත් කරන අපිට හැකියාව තියෙන ඕන ඉස්සෙල්ල මේ මිනිස්සේගේ දර්ශනය මොකද්ද කියලා තේරුම් ගන්න. අපිට පොඩි කාලේ ඉගැන්වුවා නේද කියන දේ අහපම් පුතේ. ඉතින් මොඩේ වෙන්නේ කියන ඕන දෙයක් අහනවා. ජාත්‍යන්තරයේ කියන ඕන දෙයක් අහනවා. ඇයි පංගලෙන්ම ඉගැන්වුවේ කියන දේ අහන කෙනෙක් කියන පුතේ කියලා. ගෙදරින් ඉගැන්වුවේ දුවේ කියන දේ අහපම් කවුරු හරි එකෙක් කන්න ගැහුවා වරෙන් මාත් එක්ක යන්න කියලා මුත් එක්ක යනවා. ඉතින් ඇයි කොහෙද ගියේ දුවේ කියලා අහුවම මම කොල්ලෙක් කන්න ගැහුවා මම මුත් එක්ක ගියා. ඇයි උඹ එහෙම ගියේ කියලා ඇයි අම්මනේ ඉුවේ කියන දේ අහපන් කියලා. ආදරේ මම කියන දේ විමසපන් පුතේ. කියන දේ අහපන් නෙමෙයි පිළිගන්නපන් නෙමෙයි කියන දේ විමසපන් මොකද්ද මු කියන්නේ. මේක දිග බලන මොකද්ද? මේක මට හොඳද නරකද? මේක ලාභද අලාභද? මේක යහපතද අයහපතද? කියන දේ විමසපන්. කරන දේ විමසපන්. හිතන දේ විමසපන්. දකින දේ විමසපන්. තත්ත තත්ත විපස්සන. පියවරෙන් පියවර මෙයා විමසුම් බුද්ධියෙන් සිටිනවා. ඒක තේරුම් ගත්තට පස්සේ ඒක සරලයි. දොස්තරකම තේරුම් ගත්තට පස්සේ දොස්තරකම සරල නැද්ද? ඕනම වෘත්තිය රස්සාවක් ඒක තේරුම් ගන්නකන් තමයි එයාට ඒක අමාරු. ඊට පස්සේ සරලයි ඒක. දැන් මට බල කියන එක සරලයි. මහා අමාරු වෙන දෙයක් නෙවෙයි. ඔය අවදාම එන වාඩි වෙන මොනවා හරි කියන්නේ. මොනවා හරි කියනවා කියලා කියන්නේ මම කියවන දෙයට මම අගයක් දීලා නැහැ ඒක. ඒ කියන්නේ අගේ 0. මගේ බනවල අගේ 0. ඒකෝර අගයක් තියෙන බඩ ලෝකේ තියෙනවා. මේ ලෝකේ අගයක් තියෙනවා කියලා ඉතින් හදාගත්ත මිනිස්සුන්ට මේ අගේ තියෙන්නේ. ඇත්ත කතාව ලෝකේ අගේ බිඳුවයි. වටිනා දේ නෙමෙයි ලෝකෙ වැදගත්ම දේ වටිනා දේ කියලා කියන්නේ මිනිස්සු හදාගත් එක. පොදු ලෝකෙ. ඉතින් බලන්න ඔබේ ඔළුවේ තියෙන්නේ අගයක් ඇති දෙයක් කිසි දෙයක් නැහැ. ඔබම ඒකට වටිනාකම දෙනවා. දැන් මම මුදල් කොළ මුදල් නෝට්ටුවක් වෙන්නන්න ඒක එක එක්කෙනාට වටිනාකම එක එක ප්‍රමාණය. දැන් අපි 5000 නෝට්ටුවක් වෙනකොට 5000 නෝට්ටුවේ වටිනාකම එක එක්කෙනාට එක එක ප්‍රමාණය. එහෙම නැද්ද? එක්කෙනෙක් ඉන්නව එයා කරන්නේම නැහැ ගණන් ගන්න. සමහරట్లా බිම තිබුණත් ඇහිඳින්න පාත් වෙන්නේ නැහැ කොන්ද. මේ පොඩක් පාත් කරන අපහසු මොකටද කියන එක නෑ. තාමන්සේ රාගු කරගන්න ගහගෙන ගන්න මරා ගන්න හේතු වෙන්න එක එක මිනිස්සෙගේ අගය දැන් එක එක කෙනෙකුට පෙන්න පෙන්න අහන්න ඕන. දැන් ඔබට මේක කොච්චර අගයක්ද යනවා? කොච්චර අගයක්ද යනවා? අපි ඊට වැඩි මුදලක් දෙන්න කොහොමද ලක්ෂයක මුදලක්. මම දික් කරනවා. ඔබට මේක කොච්චර අගයක් තේරෙනවද? ඔබට කොච්චර අගයක් තේරෙනවද? මගේ ලියාගෙන යනවා. ලක්ෂයක් ඔබට කොච්චර වටිනවද? එක එක සිත් එක එක විදිහට නෙමෙයිද ගැටගහන්නේ? එක එක සිත් එක එක විදිහට තමයි ගැටගහන්නේ. ඒකට ආගයක් කියන්නේ. මේව දෙනවා. ඔබට තියාගන්නම දෙනවා. තියාගන්නම දීලා පැයක් විතර ඉඳලා ආයෙ දුර ඇවිල්ලා කියනවා, අනේ ඔයාට මේක අපි වැරදිලා තෑගහැටියට දුන්නේ. වාට නෙමෙයි දෙන්න තියෙන්නේ, මේක මේ ගමේ නෙමෙයි, මේක වෙන ගමක එක්කෙනෙක්ගේ ටෑග් එකක්. සෝරි, ඔය ඔකාවේ දෙන්න මට මතක යනවා කියලා යාරගෙන යනවා. ඒකතෝ විතර දැනන්නේ අර මිනිහත් එක්ක රණ්ඩු කරගන්න. අපි රවැත් කරා, අපි මුලා කරා. ඈ එහෙනම් හොයල බලන්න දෙන්න ඕනේ. එක්ක දෙන්නේ නැහැ. දැන් මට දීපු එක මොකද මනසට වෙන්නේ? ලොකු විලාපයක්, එක ලොකු රණ්ඩුවක්. ඒ ඕකම තමයි වෙන්නේ. මේ විශ්වය විසින් ඔබට යමක් දෙනවා දීලා, ඒගොල්ලෝ ඇහෙන්නේ නැහැ. ඔයාට මම මේක පෞද්ගල කාලයකට තියාගන්නයි දුන්නේ. මේ ඔයා සදාකාලිකයි කියලා හිතාගත්ත එක ඔයාගේ ප්‍රශ්නයක්. ඔබ මට ආයෝන් කියන එක නෙමෙයි, ස්වභාව ධර්මයේ දෙනවා දීලා ඉන්න. දීපු අවසාන ජල බිඳුවක් ඔබෙන් ගන්න. මේ ස්වභාව ධර්ම. ඔබට දීපු අවසාන ජල බිඳුවක් ගන්න. ඒ කියන්නේ ශරීරේ ජල බිඳුවක් හැටියට දුන්නා. ඒකත් ගන්න. දැන් මම ඔය නිකන් හරි මල ගෙවල් වල යන්න ලැබුණාම ඉතින් දැන් ගෙනියන්නේ ඒ අර සෝන් පිට්ටනිය හදලා තියෙනවානේ. ලේසියෙන්ම ස්වර්ගස්තරෙන්න උඩටම දාලා තියෙන අර චිමිනිය මෙහෙම ස්වර්ගයේ පැත්ත උඩනේ තියෙන්නේ. චිමිනිය රිංගල ඵලයක් කියලා උඩට දැම්මා. ඊට පස්සේ ඉතින් කට්ටිය අර ගැදුරට දැම්මල් පස්සේ ඒක ඇතුළේ බලන්න බැන්නේ. එළිය වෙනවා. ඥාති ටික ඔක්කොම බලාගෙන ඉන්න අතන දුම යනවා. මම බලලා තියෙනවා. ඒ කියන්නේ අපේ අම්මා අපේ තාත්තා චිමිනියෙන් මෙහෙ උඩට යයි අපිට කියලා නෝමි යයි. ඒ කියන්නේ අවසාන ජල බිඳුවක් වාෂ්ප කරනවා. ඉතින් ඔබේ මනසට කතා කරලා අහන්න ප්‍රඥා රෝචක ඥානේ දර්ශනේ පරිණත වෙලා තේරුම් අරගෙන කෝ එලෙන්න කාරණා, කෝ ගැටෙන්න කාරණා. එලෙන්න කාරණාවුත් මේ ලෝකෙනේ, ගැටෙන්න කාරණා ගැටීම දියුණු කරගන්න එපා. සමහර අය අතහැරීම 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 කියලා ගැටීමක් දියුණු කරගත්තා. චිත්ත ස්වභාවයක් හරි, චිත්ත ලක්ෂණයකට හරි, වේදනා ස්වરૂපයකට හරි ගැටෙන්න ගැන්නේ. දැන් එහෙම අතහරින්න අතහරින්න කියලා ඒක අතහරවන්න පුළුවන් නම් හරිෂෝ. එහෙම අතහරින්න අතහරින්න කියලා අතහරවන්න බෑ. එතකොට ඒක ගැටීමක් බවට පරිවර්තනය වෙනවා. මං කිය අවබෝධයෙන් හදලා ළමයා සහ පොල්ලක් අරගෙන හදලා ළමයා. ඉතින් පොල්ලක් අරගෙන හදලා ළමයා සබ්බීරි වෙලා යනවා අලුත් දෙක සෙන්න. අවබෝධයෙන් හදලා ළමයා අවබෝධයෙන් නිසා යනවා. අවබෝධයෙන් මේ ලෝකේ අත්හැරපු නිසා අවබෝධයෙන් නිසා අත්හැරලා ඉන්නවා. අනවබෝධයෙන් නිසා අත්හැරිච්ච මිනිස්සු ඉන්නවා. අනවබෝධයෙන් නිසා ඒ මිනිස්සු ඉන්නවා. අර එක මාස්ටර්කින් ලෝක වටේම ගිහිල්ලා හැම වාහනයක්ම බදලා හැම කාර්යයක්ම එම හෝටලෙකින්ම කාලා කසාදත් බර්ගාරක් බදපු එක ඊළේ වල දැන් පාළුවේ පොඩි ගියක් හදාගෙන පැත්තකට වෙලා ඉන්නවා කැලේට වෙලා. මේ රටවල් හොන්දන්නේ කොච්චර ප්‍රමාණයක ඉඳලා තියෙනවා ජීවත් වෙලා තියෙනවා. ඒක ජීවිතේ ගොඩාක් අත්දැකීම් තියෙනවා. දැන් අත්දැකීම් වලින්ම මිනිහා ඒ ඔක්කොම එපා වෙලා දැන් කැලේට පාඩුවේ කට්ටියක් ඉන්න මනුස්සය ජීවිතේ ඒ පැවැත්ම දුකයි කියලා හිත හිතා දුක් වෙනවා. අනේ ඒ වගේ රටකට යන්න කොහොමද, ඒ වගේ වාහනවල යන්න කොහොමද, ඒ වගේ සත්කට යන්න කොහොමද කියලා කල්පනා කරනවා. අර මිනිස්සු අර ඔක්කොම ටික එපයි කියලා අවබෝධයෙන් මේ කැලේ මේ නිහඬියා මේ සහනය වුණ තරම් හොඳයිද කියලා බලනවා. එහෙනම් අපේ ජීවිතය අපේ මනසත් මේ යවන්න ඕන කියලා බල බලවන්න ඕන. විදර්ශනාවේ යොදවන්න බලන්න ඕන මේ තැන්වල සාරයක් තියෙනවද නැද්ද? ජීවිතේ සාරයක් තියෙනවද නැද්ද? මේ හිතේ සාරයක් තියෙනවද නැද්ද? නැත්තම් තේරුම් කරලා මේ හිතට මේ හිත හදන්න. හරියට ඥානයට එදී දීලා තේරුම් කරවන්න. ඊට පස්සේ තෙරපන්න දෙයක් නෑ ස්වභාවය තුළ. එයා ඉන්න ස්වභාවය තුළ ඉන්නකොට ස්වභාවයෙන්ම ප්‍රශ්නේ ස්වභාවයෙන්ම විසඳේ. ජීවිතය තේරුම් ගත්තම ඔන්නෝ කැවේ. ස්වභාවයෙන් ප්‍රශ්නේ ඉන්නවා, ස්වභාවයෙන් විසඳනවා. මම විසඳන්නේ ස්වභාවයෙන් ඉරපායන, ස්වභාවයෙන් ඉරපහල, ස්වභාවයෙන්ම අඳුර එනවා, ස්වභාවයෙන්ම අඳුර. යාල හැමදේම ස්වභාවයක්. මම කරනවා, මම කියනවා කියලා නෙවෙයි තියෙන්නේ. ඒක ස්වභාවයක්. වෙන වෙන වෙලාවට වෙන්න තියෙන දේ වෙනවා. ඒ ගැඹුරු ආධ්‍යාත්මයක් දෙක් සංකල්පයක් නෙමෙයි. සියල්ල ස්වභාවයක් බවට පත් වෙනවා. මම ඒ අතර ඇවෙන කෙනෙක්වත් සතුට වෙන කෙනෙක්වත් නෙමෙයි. දැන් ඔබත් හිතයි ස්වභාවයක් කියලා හිතනවා කියලා හිතනවා කියලා. හැබැයි එයා ඒ පිළිබඳව සතුටු වෙන එකයි කැවෙන එකයි අයින් වෙනවද? නෑනේ. මේ කතා කරන ස්වභාවයයි කියන අවබෝධය තුළදී ඔහුට ඕනෑම ස්වභාවයක් තුළ මමත්වයේ දුරුණා නම් එයා ඒ තුළ සතුටු වීම දුක් වීම නෑ. යම් සතුට වීමක් දුක් වීමක් ඒ තුළ තියෙනවනම් අවබෝධයි. දැන් ධර්මය අවබෝධ කරගත්ත කෙනෙකුට අවබෝධයෙන් විඳින්න බැරි කමක් නැහැ. එහෙම විඳින්න බැරි ලොක් එකක් දානවා නෙමෙයි ජීවිත අවබෝධය කියලා කියන්නේ. අවබෝධයෙන් අවශ්‍ය නම් අවබෝධයෙන් ඒක අඳුර ගන්න පුළුවන්. විශේෂයෙන් ඒක දකින්න මේ ලෝකේ මේ මනස අල්ලා ගැනීම තමයි. මනස අල්ලගත්ත එක තමයි අපිට දුක දැන. ඔබ කිසිවක් අල්ලගෙන නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබේ මනස සියල්ල අල්ලගෙන නැහැ. මෙන්න මේ මනස අල්ලගත්ත එකයි බරපතල ප්‍රශ්න. මනසින් නිදහස් වීමයි වඩා මනසේ ඉන්න යක්ෂයා, ප්‍රේතයා, භූතයා, පිසාචයා, තිරිසනා, එළවා දමන්න ඉන්නවා. නිර්වාණය ඔබේ ආධ්‍යාත්මය තුළ දකින්න. ස්වර්ගය ඔබේ ආධ්‍යාත්මය තුළ දකින්න. මෝක්ෂය ඔබේ ආධ්‍යාත්මය තුළ දකින්න. ඔබේ මනස ස්වර්ගයක් නෙමෙයි නේද? ඔබේ උපත ස්වර්ගයේ නැත. ඔබේ මනස නිර්වාණයේ නැත්නම් ඔබේ උපත නිර්වාණයේ නැත. ඔබේ මනස අපායයක් නම් ඔබේ උපත අපායේ ඇත. ඔබේ මනස තිරිසන් නම් ඔබේ උපත තිරිසන් නැත. ඔබේ මනස යක්ෂ නම් ඔබේ උපත යක්ෂයා තුළ ඇත. යක්ෂ ගති තියෙන කොටි සිංහයෝ, මුර්ගයෝ, විවල් වෙලා උදි. එහෙමත් නැත්තම් මේ පිපාසිත මිනිස් යක්ෂයෝ වලට පත් වේ. දෘෂ්ටියක් අරගෙන මනස පාලනය කරන්න ඕනේ ඔබ සත්‍යවාදී. ඔබට ආගමක් නැත්නම් ජාතියක් නැත්නම් වර්ගයක් නැත්නම් කුලයක් නැත්නම් ගෝත්‍රයක් නැත්නම් මමෙක් නැත්නම් අපි කන්ට්‍රෝල් එකක් කරන්න ඕනේ. අනිත් අයගේ කන්ට්‍රෝල් අපි ගන්න ඕනත් නැහැ. අපි අනිත් අයගේ කන්ට්‍රෝල් ගන්න ඕනත් නැහැ. අපි අපේ මනස කන්ට්‍රෝල් කරන්න ඕනත් නැහැ. ස්වභාවයෙන්ම වුණා අතිසේම ස්වභාවිකයි. දැන් ඊළඟ වචනේ කියන්න ඕන මොකක්ද කියලා මම හිතන්නේ නැත්තම් මට පීඩනයක් නෑ. දැන් මම හිතාගෙන ඉන්නේ තව විනාඩි 5කින් මේක කියන්න ඕන කියලා. මම දන්නේ නැහැ තව විනාඩි 5කින් මම මොනවද කියන්නේ කියලා. සකසල නෙමෙයිද බල කියන්නේ? නෑ සකසල නෙමෙයි බල කියන්නේ. ඔයාට මේ මූණ දිහා බලන්න. ඒ වartifactId හිත දිහා බලන්න. හිත ආකර්ෂණය වෙන විදිහට සංඝාසයට ගැටලුවක එනවා. ඔබේ ගැටලුවට මේ උත්තරයක් දෙනවා. ඔබේ ගැටලුව සංසිඳුදාට සංසිඳිච්ච මිනිස්සේ මාත්‍යෙක් ඉස්සරහට ආවා. මම ඒ මිනිස්සේ මූණ දිහා බලන් ඉන්නේ. ඒ මිනිස්සේ මගේ මූණ දිහා බලන් ඉන්නේ ඉතරයි. ඇයි? මට ඒ මිනිස්සේ කියන්න දෙයක් නැහැ. අමාරය දිහා නම් ඉන්නේ කලකිරීමේ මොකද හේතුව මේ මොනිහට කියලා වැඩක් නැහැ කියලා අවබෝධයෙන් මිනිස්සෙක් ආවම තෝකම තමයි වෙන්නේ. ඒක නම් සතුටින් ඉන්නේ. මේ මිනිස්සයා දෘෂ්ටි සෝදනය කරගෙන සංකල්පයෙන් දුර වෙලා දර්ශනයේ පූර්ණත්වයටපත් වෙලා ඒ දර්ශනයේ සෝය සහනය ලැබමින් මේ ඉන්නව නේද කියලා එනකොට දැන් මේක දර්ශනය දැක්කයි කියලා මේ පූර්ණ වෙන්නේ නැහැ. තව ඕකේ පවිත්‍ර කරගන්න, පිරිසිදු කරගන්න, නිවැරදි කරගන්න තව බොහෝ දේ තියෙනවා. ඒකටත් තියෙන්නේ කල්යාණ මිත්‍රත්වය අධ්‍යක්ෂණයෙන් වැඩි අවබෝධයෙන් වැඩි ගුරුවරයා ආශ්‍රය කිරීම, දේශනා ශ්‍රවණය කිරීම. අර වෙනදා තරම්ම දේශනාවකින් ගන්න දේවල් නැති වුණාට මුළු දේශනාවක්ම හරි අහගෙන හිටියාම තමන්ට වැදගත් වෙන කොටසක් අහු වෙනවා. බලන්න ටික ඔක්කොම ටඩ්ඩල තේරෙනවා. අලුතෙන් මේ ණයට නම් මේක වචනයක්වත් තේරෙන්නේ නැහැ. බොහෝ කාලයක් ආපු අයද දැන් මේ දේශනාව ප්‍රතිශතය ඔබට 100ට කීයක් තේරුණාද? කෙනෙකුට 100ට 100යි. තව කෙනෙකුට 175යි. තව කෙනෙකුට 150යි. තව කෙනෙකුට 125යි. තව කෙනෙකුට 110යි. තව කෙනෙකුට 105යි. සමහර අය කියලා 101යි. සමහර අය කියනවා අනේ හාමුදුරනේ සමා වෙන්න මට නම් තේරෙන්නේ නැහැ ඔබ වාසේ කියන එහෙමත් කියලා. ඒ යන්නේ විඥානයේ ප්‍රමාණය. එතන ඒ යන්නේ විඥාන ධාතුවේ ප්‍රමාණය තමයි යාට ඒක තේරෙන්නේ. ගොඩාක් දෙනෙගේ ස්වභාවය හිතුවාම ඔබ කොහොමද? මම හොඳ කෙනෙක්. මට හොඳ සමාධියක් තියෙනවා. මම හොඳ ශාන්ත බවක් තියෙනවා. හොඳ අවබෝධයක් තියෙනවා. හරි. ඒක පිළිගන්න. ඔබ හොඳ කෙනෙක්. ඔබේ සිත ආයනං ගායනාදීව සෞඛ්‍යය ආරකයි. යටියක් හරි දරුණු. එයා හරි තරහායන කෙනෙක්. කේන්ද්‍රයන කෙනෙක්. එයා දැඩි ලෝභයේ තියෙන කෙනෙක්. එයාගේ යම ගලවන්න හරි අමාරු. එයා මුචාවට ලෝකෙට කතා කරාට හිතේ ඇතුලේ දැඩි ලෝභ ද්වේෂ මෝහ අල්ලගෙන ඉන්නේ. මුචාවට නිකන් ලෝකෙම දන් දෙන්න වගේ ඉන්නේ. ඔබ ස්වභාවයට පත් වෙන්නේ බලෙන් දන් දෙන්න ඕනත් නෑ, බලෙන් රැස් කරන්න ඕනත් නෑ. එතකොට ඔබට තියෙන්න ඕන දේ තියේවි, දෙන්න ඕන දේ දේවි, නොදෙන්න ඕන දේ නොදේවි. ඔබ සැහැල්ලුවෙන් ඉන්න තියෙන විදිහට එක කල්පනා කරමින් කරා. එතන අපි ඉන්නවා. දැන් මේ වැඩසටහන් මේ දේවල් අනිවාර්යෙන් කරන්න ඕන කියන තැන මම බැඳිලා නැහැ. තියෙනවා නම් එහෙම නැත්නම් නෑ. සීනිතේ වල තිබුණොත් ඊළඟට ටික දෙනවා. සීනිතේ වල නැත්නම් ඊළඟට ටික නෑ. දානේ මොනවා හරි සංවිධානයක් කරොත් දෙනවා. දානේ නැත්නම් ආහාර පොයට දානේ නැත. මත් ගෙදරින් ගේන්න. කියලා නේනවා එච්චරයි. මේකටවත් අපි බැඳිලා නැහැ. මම අනිවාර්යෙන් කියලා තියෙනවා. කරන්න ඕන කියලා මම බැඳිලා නැහැ. මොකද තීරුකමක් හැටියට ධර්මයක් හැටියට සාමික මහසී සාමාරේ මග අරින්නෙම නැතුව වගේ නේ මේ දවස් දෙක පින්නතුන්ට නිරන්තරයෙන්ම පින්නතුන් එන එක නොවන එක මගේ කොච්චර ඇරුණා සාමිනහන්සේගේ වැඩේ බලන්න රයිනල්ද කොහොමද නේද මේ ඉරිදා යනවා වාදයට කව කරගෙන යනවා. නමුත් ඒක අනිවාර්යෙන් දැනෙන්නකු නෙමෙයි. ඒක ස්වභාවයෙන් තියෙන යමක් කරන්නේ බැරි කමක් නෑ. අද අත්‍යවශ්‍ය නම් ඊට වඩා වටින දෙයක් හරිය වාකරි හේතුවක් කාරණයක් එදුවත් එහෙම ඒක වෙන පුළුවන්. එන ස්වභාවයත් එක්ක අපි ජීවිතය අපි බැලන්ස් කරගන්නවා, කලුණා කරමින් කරගන්නවා. මුදල් දින නම් බස් එකේ ගියා. මුදල් ලැබෙන්න තවද පයින් යනවා ටික. ඒ බැරි දෙයක් නේ. පොඩ්ඩක් කාලේ නේ යන්නේ, වෙහෙසනේ යන්නේ. අමාරු වෙන්නේ නැහැ. ස්වභාව ධර්මයේ විසින් මාව පයින් යන එක වළක්වනවා නම් මිනිස්සු එක්ක කොයිද යන්නේ? ආ මාධ්‍ය පත්‍රය යන්නේ ත්‍රිවිලර එක නැගින්න කියලා ඒකයි ඒක. අඳුරගෙන ඒක ස්වභාවයෙන්ම තීරණය කළ හැත්තරේ නම් මම පයින් යන්න හැදී ස්වභාවය තීරණය කළා මාව පයින් නොයා යුතුයි එන්න වාහනයට කියලා උනදා. ඔන්න ඔතන තමයි මෙන්නතුනි මේ පරමාර්ථය කතා කරන්නේ සියලු දෙවියන් වහන්සේගේ කැමැත්තයි කියලා කතා කරන්නේ ඔන්න ඔතන. සියල්ල ස්වභාවයේ කැමැත්තට ඉඩ දීපු ස්වභාවය තමයි මේ උසස් අවබෝධය. උසස් දාර්ශනිකයන්ගේ අවබෝධය සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තටයි. ඔබ ඒකට ඉඩ දෙන්න, ඔබ නොවන්න, මමත්වය වර්ධනය කර නොගන්න, සියල්ල ස්වභාව ධර්මයට ඉඩ දෙන්න කියපු මේ යක්කු දෙයියෝ යම් කිසි බලවේගයක් බවට පත් කළා. ඒ දෙයියන්ගෙන් අපිට අවශ්‍ය දේ, අපිට ඕන දේ අපි කරගන්න ඕන කියලා උදුම රැඩිකල් මනසක් හදාගන්න. ඊට පස්සේ දෙයියන්ට නිදහසකුත් නැහැ, ඉන්න මිනිස්සුන්ට නිදහසකුත් නැහැ. දෙයියෝ නිදාගෙන ඇති කියලා කෑ ගන්න බුදු අම්මෝ නැගිටපියව්, අපි නැගිට අපිට බිස්නස් එක කරලා දීපියව්. දෙය නිදාගෙන ඇති කියලා ගාන්තර ටික ඔක්කොම ගහලා හොල් වල නැගිටපියව්, අපි ආවා, අපි බාරයක් වෙලා යනවා, මේක ඉෂ්ට කරලා දීපියව්. දෙයියන්ට නිදහසකුත් නැහැ, මිනිස්සුන්ට නිදහසකුත් නැහැ. ජීවිතේ තේරුම් ගන්න. ලැබීම නොලැබීම, ඇතිවීම නැතිවීම මේක ස්වභාවයක්. මේක දෙවියෙක් කරපු දෙයක්වත්, වෙන කෙනෙක් කරපු දෙයක්වත්, තමන් කරගත්ත දෙයක්වත් නෙමෙයි කියන එක තේරුම් අරගෙන ස්වභාවය තුළ ඉපදෙන, ස්වභාවය තුළ මියදලා යන ගහක් වැලක් වගේ ජීවිත අවබෝධ කරගන්න. හරියට දස්කොළන් කියන රහතන් වහන්සේලා වගේ හැමදාම ස්වභාවයත් එක්ක ඔවුන් ජීවත් වෙනවා. ඔබ ගහක් වගේ ස්වභාවික වන්නයි, මල් පැලයක් වගේ ස්වභාවික වන්නයි. ඔබත් එහෙමයි. මල් පැලේ ඉන්නවා, මල් පැලේ ලස්සනට වැඩෙන ආසයි, ලස්සන මල් පිරිනවා. ගොඩාක් දෙනෙක් ඇවිල්ලා මල් අල්ලලා බලනවා, ලස්සන බලනවා, සුවඳ බලනවා. ඔබ දිරනවා, නටුව බවට පත් වෙනවා, නටුව ගලවල විසි කරනවා, තාපැලයක් එකින් කරනවා. ඔගොල්ලෝ කවදක හරි ওই නටු දිරල යනවා, මේ වාඩිලා ඉන්න නටු ඔක්කොම දිරල යනවා. අපි ඔක්කොම නටුව බවටපත් වෙනවා. ඉතින් මේ නටු වීසි කරන මිනිස්සු ආයෙත් අලුත් මල් පැලගෙන ඇට ඉඳ ගන්නවා. එතකොට අහන්න මේ තැවීම, මේ දැවීම මොකද්ද කියලා, එහෙම දැවෙන තැවෙන ස්වභාවයක් ඔබේ හිතේ තියෙනවද? එතන සංසිඳව ගත්තොත් පමණයි පින්නතේ ඔබට සාහනය තියෙන්නේ. දැන් මම හැමදාම මතක් කරනවා, මම බලන්න මේ මගේ අතේ භාණ්ඩ තුනක් තියෙනවා නම් තුනක බර තියෙනවා. තේරුණානේ? එතකොට ඉතින් එකක් සංසිඳව ගත්ත කොහොම හරි. දැන් මට තුනක බර තියෙනවද? තුනක බර නෑ, දැන් මට තියෙන්නේ දෙකක බර. දෙකෙන් තව එකක් මම සංසිඳව ගන්නවා අවබෝධයෙන්. ඊට පස්සේ මට දැන් තුනක බර නෑ, දැන් තියෙන්නේ එකක බර. මම ඒක සංසිඳව ගන්නවා. දැන් බර නෑ. එහෙමනම් ඔබේ සංසිඳීම, ඔබේ අත්හැරීම තුලයි තියෙන්නේ. තේරුණා? මේ ටික ඔක්කොම මේ තියාගෙන වෙන මොනවා කරා ගතින් අත්හරවන්න පුළුවන් ඕන දෙයක් බලපෑමකින්, මනසින් අත්හරවන්න බෑ කිසි දෙයක් අවබෝධයෙන් තොරව. මනස ලේසියෙන් දෙයක් අත්හරින්නෙත් නෑ. ලොකු තර්කවාද විවාදයක් ගොඩාක් ඉදිරිපත් කරනවා. එයා මේක නිදහස් වෙන්නම නෙමෙයි යන්නේ, අවසානයේ ඔය ඔක්කොම වගේ කියලා. ඔබට හැකියාවක් තියෙනවා නම් ඔක්කොම උනත් තියලා යන්න පුළුවන් අත්හැරීමක් තිබුණොත් විතරයි ඔබට සත්‍ය අවබෝධ වෙන්නේ. මායත් එක්ක යුද්ධ කරන්න බෑ, සියල්ල මායාසතුයි. සටන් කරන්න බෑ මායත් එක්ක, සියල්ල මායාසතුයි. මායා හමුවේ අපිට කරන්න පුළුවන් එකම දේ තමයි මා මාර්ගයට අයිති දේ සියල්ල අපහැර ගන්න. මාර්ගය එකතකින් සාධාරණයි. මාර්ගය ඔබ පසුපස ඉන්නේ මාර්ගයේ දේවල් ඔබ අරගෙන දුවන නිසා. මාර්ගයට අයිති දේවල් මාර්ගයට දීලා ඔබ දුවන්න. එතකොට මාර්ගය ඔබ පස්සේ ගලවන්නේ. නායකාරයෙක් පස්සේ ගිනව වගේ තමයි මාර්ගය ඔබේ පස්සේ ඉන්නේ. මාර්ගයට අයිති දේවල් අරගෙන ඔබ දුවනවා. මාර්ගය පස්සපස්ස දුවගෙන යනවා. ඔබ මගේ කියලා අත්පත් කරගන්න අතර අවසාන ප්‍රතිඵලය ඒක මගේ නොවන බව ස්වභාව ධර්මයෙන් අපිට ඔප්පු කරලා පෙන්නනවා. ඔප්පු කරලා පෙන්නන දවසට අපි හඬනවා වෙලාව. ස්වභාව ධර්මයෙන් ඔප්පු කරලා පෙන්වන දස්සෙට ගෝබේ නෙමෙයි කියලා. ස්වභාව ධර්මයෙන් ඔප්පු කරලා පෙන්වන ඇටකටුටි ගෝබේ නෙමෙයි කියලා. ස්වභාව ධර්මයෙන් ඔප්පු කරලා පෙන්වන ශරීරයේ මස් නහර ඔබේ නෙමෙයි කියලා. ස්වභාව ධර්මයෙන් ඔප්පු කරලා පෙන්වන ඔය සිතේ ගොඩනගාගත් දේවල් ඔබේ නොවේ කියලා. ස්වභාව ධර්මයෙන් ඔප්පු කරලා පෙන්වන ඔය නාමික සංඥාව ඔබේ නොවේ කියලා හිතන බලන නමක් හැදෙන හැටි. අන්වා කාලේ නමක් ගමු. ගුණවති හරි සිසිලියානේ හරි ඔය එක එක නම් තියෙනවා. දැන් දොනියා ගුණවති සිසිලියානේ සිසිලි සිසිලි ගානකොට එයාට ටක් ගහලා අවදීනවා. ගුණපාල 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 කද්දෝනිය શબ્දයක් විතරයි යන්නේ. දැන් අපිට නම් ගුණපාල කියලා එකක් තේරෙනවා. දැන් වෙන භාෂාවක ඉන්න කෙනෙකුට මොකද කියන්නේ ගුණපාල? ගුණපාල මොකද? ගුණපාල කන දෙයක් නෑ 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 කන දෙයක් නෙවෙයි. එන හට්ටියක් වලදා නෑ නෑ ගුණපාල කියන්නේ හට්ටියක් නෙවෙයි. එහෙනම් ගාක නම ගුණපාල කියන්නේ නෑ නෑ ගහක නමකුත් නෙමෙයි. එහෙනම් ඇගේ පාට් එකක් වෙන්න ඇති. මම කල් කොටසක් වෙන්න ඇති. නෑ නෑ එහෙම කොටසකුත් නෙමෙයි ගුණපාල කියන්නේ. ආ ගුණපාල කියන්නේ නේම් එකක්. නම. එතන අපි නේම් එකක් කිව්වා මේක වැඩි එතනින් එහා හිතන්නේ නෑ. ඒක සවුන්ඩ් එකක් හැටියට නේද? ආනේ වෙනස් කරන්න බෑ. ඒක තර්කයක් නෑ. ඒක නම ඊට පස්සේ ඒකෙත් අර්ථ තියෙන පුළුවන්. අර්ථ නැති දේවලුත් තොයි තියෙනවා. ඒක සංකේතවත් කරන සංඥාව. එතකොට සංඥා උපාදාන. ඔබට නමක් තියෙනවද තාම? ඔබේ නම ඔබ ළඟ තාම තියෙනවද? 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 ඔබේ ළඟ ඔබේ නම ඔබ තුරුළු කරගෙන අල්ලගෙන ඉන්නවද? ඔබට නමක් නෑ. ඕක යූසර් නේම් එකක් විතරයි. ඒ ලස්සන නේම් කියලා දින වෙන තැන් වල ලියන්න. නෑ අන්තර්ජාලයේ මොකද වචනයක් තියෙන යූසර් නේම්. නේම් නෙමෙයි. නිකන් යූසර් නේම්. දැන් මම නේම් එකයි යූසර් නේම් එකයි. ඒකර මල දින්නේ නේම් එකක් නෑ මට. අර විවාහාරික නමින් ඇක්ටිවිටියේ ආත්මෙවි කියලා ලියන්නේ මේකයි. පූර්ණ විදාසෙ කියලා තියෙන්නේ නම මේ විදිහට කට්ටිය වැළෝ ඕම දාන්න එපා. හම්දෝම ගැලපෙන්නේ කවුරුත් දාන්නේ නැහැ කිව්වා. මම කොහොමවත් නෑ දාන්න. විවාහාරික නමින් සමහර අය කියන ව්‍යාපාරික නමින් කියලා. ව්‍යාපාරික විවාහාරික නමින් ඇවිලි විදියේ ආනන්ද හිමි. ඒ කියන්නේ මොකද? ලියා විවාහාරික නම කියන එකකින් අදහස් වෙන්නේ විශ්වාසාරික කියන්නේ යෝෂණය. යෝෂණ නේම් එක තමයි අපිට මේකේ ආන්නේ. මගේ නම නෙමෙයි, නේම් නෙමෙයි, යෝෂණය. නමක් නෑ කියන්නේ යෝෂණය. විවාහාරික නමක් විතරයි. ඔබ එතන ඉන්නවද? එනිසා මේ ලෝක කාටවත් දැන් මට ලැබුණා. මොකද මම බාර ගන්න දැනන්නේ මට නම නැති නිසා. නමක් නැති කෙනෙකුට බණින්නත් බැන්නේ. බණින්නේ මොන නමක්ද? මේ ගැඹුරු ආධ්‍යාත්මික ස්වභාවය මේ පෙන්නන්නේ පිටින් නම් බිල් ටික ආවම කියලා දාන. එයා ළයිනත් බිල් ගෙවන්න දෙවි එකක්වත් කියලා හිතන්නේ. මේ ගැඹුරු ආධ්‍යාත්මය ලෝකේ ස්පර්ශ කරන විදිය මේ කියලා දෙන්නේ. බාහිරෙන් අපි ක්‍රියා කරන සම්පතිය. එයා පාවිච්චි කරන්නේ නම අඤ්ඤා කොණ්ණඤ්ඤ කියන්නේ මුලින්ම මේ නම නැති කරගෙන ලෝකෙට සංඥානේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දවසේ කලේ 15 වගේ සාක්්‍ය වාසයේ මේ සිංහ රාජයා වහන්සේ මුලින්ම ඒක අවබෝධ කරගෙන ඊළඟට මේ මහා ශාසනයේ ඉන්න මහා ධම් බලයේ සෙනවියා බවට පත් වෙන්නේ මේ අඤ්ඤාකොණ්ණ පාරමී පුරන්න ඕන බුදු කෙනෙක් යති පළවෙනි ශ්‍රාවකයා බවට පත් වෙන්නේ. ධර්ම අවබෝධයේ පළවෙනි යා කෙනෙක් බවට පත් වෙන්නේ පාරමී පුරාගෙන ආපු දෙයක් පාගෙන. මේක අවබෝධ කරවන්න මට උවමනාවක් නෑ, ඔබට උවමනාවක් තමයි තියෙන්නේ. ඒ වුණා කොච්චර වුණා බවට පත් වෙන්න ඕනද? වැදගිලි හොදගෙන පඩික්කම් හොදගෙන අසුබතු ගාගෙන වැදගෙන පුදාගෙන ඉගෙන ගන්න මට්ටමේ අවශ්‍යතාවයක් තියෙනවා. අපේ ගුරුවරුන්ගෙන් අපි ඉගෙන ගත්තේ එහෙමයි. අපේ නායකවරුන් පඩික්කම් යන හොදනකොට කොහොමද දුවද? ආයතනවල ඉන්නවල උනාතරෙන් පඩික්කා දවස් දෙකක් විතර බැරි වෙලා පල්ලෙච්ච දවසට ජයයි කියලා හිතනවා නේද පොඩි ආග බලාගෙන මේ පඩික්කම අල්ල යන බොහොම සොඳුරු පඩික්කා. වයිසස් ආයතන කියලා තියෙන සාතු සම්පායන මොකදල්ල තියෙනවා. බොහොම මම එවැනි දේවල් අපේ මනස ප්‍රතික්ෂේප කළා. අපිට ඒක අතහැරලා දාලා යන්නත් තිබ්බා. මොකද අපි ඒගොල්ලන් කිසි කෙනෙක් නෙමෙයි අපිට කියලා ඒ වයිසස් ආයතන අපි කරන්න ඕනේ කියලා නෑ. නමුත් මනස රිකුව ඔබ ඔබ ලං වෙලාම තේරුම් ගන්න. ඒක අමරිකේකට මම ඔය රෝහලක සාතු සේවයේ හිටියා. එයා වයසට ගිහිල්ලා මහාන වෙච්ච කෙනෙක්. ඉතින් අපි උතුකමට අපි උදව් කරන්න ගියා. නැත්තම් ළමයි හොඳ ඉන්නෝ හිටපු ලෝය කෙනෙක් මහාන වෙලා සමහර උද්දලා ඉන්නෝ නැති බැරි වෙනකොට පළයක් පන්සලට එතකොට මොකක් නැත්නම් අපිට වගකීමක් නැහැ බලන්න ඕනේ නැහැ කියලා තල්ලුකොන් කට්ටියකුත් ඉන්නෝ තාත්තලා. ඊට පස්සේ ඇවිල්ලා හරියට සාත්වක සපයමක් කරන්න ඇති වුණා උද්දලත් ඉන්නෝ. මේකයි උනේ ටොයිලට් ගියා ගිහිල්ලා තමන්ගේ රෙද්ද උස්සගෙන වාඩි වුණා කියලා හිතලා වැඩේ කරගත්තා. වැඩේ කරගත්තට අර අර ඔක්කොම රෙද්දේ තමයි ගිහිල්ලා තියෙන්නේ. රෙද්ද ඉතිලා නෑ හරියට. දැන් මෙයා එහෙම දීදි රෙද්දම හොදගෙන ආවා. සිහියත් මදිකම නිසා වයසත් නිසා දැන් එනවා ඇවිදගෙන එළියට. ඇවිදගෙනකොට අර වෙනදාට තියෙනේ ඔක්කොම තොක් තොක් ගාමාරය ඇටි ඇටි වෙනවා, වැටෙනවා, පෑගෙනවා, ආයෙනවා.
ආදු ඉනාවක හිනාවේ ඉන්න කොහොමද? හොඳයි හොඳයි. ඔව් එන්න. දැන් මගේ දිහට ඒගොල්ලන්ගේ ඥාතිත් ආවා. ඒ ඥාතින්ට ළමයින්ට ගඳගුල ගන්න බැරුව ඒ ළමයි ගෝවලේ අර පදික වේදිකාවදී දිව්වා. තමගේ ළමයි තමගේ ගෑන දිව්වා. ඒකේ තියෙන ගන්ධස්සාර. දැන් මේක දේශය කෙනෙක් එන්නේ දැන් පංගාර මේක සුද්ධ වෛත්‍ර ගන්න මීහවත් එන්නේ මේක දැක්කාම ඕනේ. දැන් අපේ මනස අපිත් පොඩි අය හැදෙට ඕනම් දාලා යන්න පුළුවන්. අපේ මනස අකමැති. ඒ අපිරිසුදුකම දකින්න ඒ පිළිකුල දකින්න අකමැති. එතකොට මම ප්‍රඥාවෙන් කියන්නේ ඔබ මේක කරපන්. ඔබට මේක නිවන් පිණිස හේතුයි. මේකයි ජීවිතයේ තේරුම යථාර්ථය කියලා ඔබට තේරුම් ගන්න. ඔබ මේක කරපහම කොච්චර අමාරුද කියලා බලන්න. ඕකේ නෝ අවස්ථාර. කොහමද ඔබ සස්තජන් පාරවල් එහෙම දාලා ඈ දැන් මහව දින ගඳ සුපිරි ගඳක් තියෙන්නේ. ඕකේ නෝ නිමින්දා. ඕකේ නෝ නිමින්දා. කොහොම හරි දුන්නහම එයා තේරුම් ගන්නවා යනවා. ඉතින් කියන මේ බලපං ඔබත් ඔය වගේ වෙනවා මේ බලන ජීවිතයේ தත්ත්වය. අපි නිගම නිගම මනස නිගම මෙහෙම තෙර බල මනස හදාගෙන බැලුවේ නැහැ. ජීවිතයේ තේරුම් ගන්න ඔය යථාර්ථයට මොනවද කියලා බලපං. එතකොට ජීවිතයේ එතනින්ම පන්මරයක් අරගෙන ජීවිතයේ අවබෝධයෙන් මේ ලෝකයේ අත්හැරෙන ගුණේට අවබෝධයේ නාස්තිමානය දුරු වෙන ගතියට මටත් ඒ හා සමාන ජාති ජරා ව්‍යාධි මරණය මේ ලෝකෙින් මිදීමමයි සප කියන කාරණේ අවබෝධ වෙන්නම අර දේවල් දැන් එතකොට ඔය අවබෝධයේ ඉන්න එනවා ඇති නේද කියලා හිතන්න පුළුවන් මේ අර කම්කාණන් කියලාට අඩන්ඩන්නත් නේ නෑ කම්කාණන් ළමෙන් මෙහෙම කරගෙන ඉන්නවා අහම බලාගෙන කරන්න. හැබැයි උඩ තට්ටුවක් දැලේ කොල් මල්ලේ 500ක් දෙන්නම් මේක හිතරපන් වුණා. ටක් ගාලා පසපස ගාලා ගහලා දැම්මද? හැබැයි මිනිහාගේ අවබෝධයෙන් නේ මේ වර්ෂය ගන්න 500ට කරා. දුන්න නැත්තම් කරන්නේ නැහැ. සතුටු ඉන්න කෙනා ඒක කර ගන්නවා අපිට අදාළ. එහෙමත් කරගන්න තිබ්බා. නමුත් අපිම අපි කරලා අපේ මනසට අපි පෙන්නුවා අපිට ජීවිතේ මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙනවා. මේක තමයි ජීවිතේ යථාර්ථය. මෙන්න මේක තමයි මිනිස්සුගේ ජීවිතේ ස්වභාවය. ඉතින් අර ඒ හාමුදුරන්ගෙන් තමයි මම ඇහුවේ හාමුදුරනේ දැන් ඔබ වහන්සේ නීතිඥයෙක් කැටියට එහෙම වැඩ කරලා ආයතන ගිහිල්ලා ධර්මවල හදලා ඒගොල්ලොත් නීතිඥයෝ බවට පත් කළා. දැන් ඇවිල්ලා මහාන වෙලා ආයතන වෙලා ඉන්නවා. ඉතින් ජීවිතේ ගැන ආපස්සට හැරිලා බලුවාම මොකද හිතෙන්නේ කියලා අහුවා. මොකද ගත්ත පාඩම. අනේ පොඩි හාමුදුරුවනේ හීනෙන් ගෑ සමන් වගේ. මේ ලස්සන වචනයක් කියලා. මුළු ජීවිතේම ආවසර හැදලා බලද්දී හීනෙන් ගෑ සමන් වගේ. මොකද්ද ඒක අදහස? ගහපු පදේකුත් නැහැ, දෙරේ බලුකුත් නැහැ කියන එක වගේම තමයි. ඒ නාපු ගැනකුත් නැහැ, ගාපු සබනකුත් නැහැ, පිරිසිදු වෙච්ච ඇඟකුත් නැහැ. හීනේ සබන් ගාලා නැහැ වගේ. හීනේ සබන් ගාලා නැවහම පිරිසිදු වෙලා තියෙනවද? නැහැ. අන්නේ වගේ ජීවිත අවබෝධයන් එක්ක තමයි මේ මනස හදාගන්න ඕන. එහෙම නැතු මනසේ පක්ෂපාතීත්වයට අපි ගියේ නැහැ. මනසට මනසේ මේ යථාර්ථයේ මනස හරිම අකමැති. මමත්වයට බැසගත් මේ මනස සත්‍යයට අකමැති පිළිතුරු. සත්‍යයට අකමැති වෙන හැම මොහොතකම නෑ ඔබ සත්‍ය මේ ලෝකයේ අකමැති වුණා දැනගන්නේ. මොකද හේතුව ඔබ අවසානෙම ඔබ සත්‍යයට මුහුණ දිය යුතුයි. අකමැත්තෙන් වුවත් සත්‍ය අවබෝධ කරගනි. ඔබ අවසානයේ සත්‍යයට මුහුණ දිය යුතුයි කියන එක අපි මතක් කරා. ඔබට තියෙන්නේ ඒක. තා අවුරුදු 25 කින්, තා අවුරුදු 50 කින් ඔබ මේ ලෝකයේ තියෙන පරම සත්‍යයට මුහුණ දිය යුතුද නැද්ද? සියල්ල අතහැර යන, සියල්ල ඔබට අහිමි වෙන සත්‍යයට සියල්ල ඥාති, සියලු ධනය, සියලු දූදරුවෝ, සියලු සාමිවරු ගොඩක් නැහැ නේ, සියලු සාමිවරු, සියලු බිරින්දෑවරු ගොඩක් ඉන්නවනේ, දැන් හරි හිටියොත් කාටද නේද, සියලු බිරින්දෑවරුත් හරින් සිද්ධ වෙනවා. අන්න එතනින් ජීවිතය අවදි වෙන්න ඕන නැගිටින්න ඕන. ඔබේ ආධ්‍යාත්මය සම්පූර්ණ බලපත් වෙනවා. ඔබට කරන්න කිසි දෙයක් නැහැ. ඔබේ ගෙදර මදුරුව නැත්තම් මදුරුව තලන්න වෙන්නේ. ඔබේ ගෙදර මැස්සෝ නැත්තම් මැස්සෝ එලව එලව ඉන්න වෙලාවකුත් නැහැ. උමනාවෙන්නෙත් නැහැ. ඒ වාගේම ඔබේ මනස සංසිඳුණු ඔබට අර මදුරුව තලනවා වගේ වැඩක් කරන්න ඕනේ නැහැ. මැස්සෝ නැත්තම් මැස්සෝ එලව එලව ඉන්න ඕන වගේ දෙයක් වෙන්නේ නැහැ. මේ වචන වලින් අතහැරීම පුරුදු කරන්න බෑ. මේ වචන තියෙන්නේ අල්ලා ගැනීම පිණිසමයි. අතහැරීම කියන වචනය මනස තේරුම් අරගෙන තියෙන්නේ අල්ලා ගැනීම කියන පදනමයි. ඒක තේරුණා. අතහැරීම කියන වචනය ඔබේ විඥානයේ තේරුම් අරගෙන තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන හැටියට. ඒ කියන්නේ අල්ලා ගැනීම පදනම. තේරුම් නැත්නම් හොඳට විදර්ශනා කරන්න. හොඳට තේරුම් ගන්න. එනිසා වචන වලින් අත්හරින්න බෑ. කියන දේවල් පිළිපදින්නේ අනුගමනය කරන්නේ මීහරා. කියන දේවල් විදර්ශනා කරන්නේ මෙනෙහි කරලා බලන්නේ උත්තරීතර මිනිස්සු. ඉතින් තමා ළඟ තියෙන්නේ පිළිපදින අදහන ගුණයන්ද විදර්ශනා කරන විමසන ගුණයන්ද. එතකොට ඔබ මිනිස්සේද මීහරගෙද කියලා බලන්න. ඔබලඟ තියෙන්නේ ආගමද්ද, ඔබලඟ තියෙන්නේ ප්‍රත්‍යක්ෂ වූ දර්ශනයක්. ඔබලඟ තියෙන්නේ ආගමක් නම් ඔබ ආගමික මීහරකේ. ඔබලඟ තියෙන්නේ දර්ශනයක් නම් ඔබ ප්‍රත්‍යක්ෂ වූ යථාවාදී උත්තරීතර මිනිසෙක්. ඒ නිසා සියලු ආගමිකයෝ මීහරා, සියලු දාර්ශනිකයෝ උත්තරීතර මිනිස්යෝම වේ. ඇයි මීහරක් කියන්නේ? කියන්නේ උන්න චක්කියුවාම නෝවාම නතරයි, කරබන් කිව්වාම කරන නතරයි, කිව්වාම නතරයි, පුදබන් කිව්වාම පුදිනෝ, එපයි කිව්වාම එපා. ඔව් දාසිරිකේ කියලා කියන්නේ මේ යමං කිව්වා යන, හිටපන් කිව්වන් ඉන්න, ලගපන් කිව්වා ලගින, නැගිටපන් කිව්වා නැගිටින කෙනෙක් නෙමෙයි. එයා දාර්ශනිකයෙක්. එයා මේ ආධ්‍යාත්මික ලෝකේ, බාහිර ලෝකේ විද්‍යාව යථා තත්ත්වය හොඳින් අවබෝධ කරගන්න. යථා තත්ත්වය කියන්නේ සංකල්පය. යථා තත්ත්වය කියන්නේ සංකල්පය. දැන් බුදුහාමුදුරුව විසින් හදන ලද සංකල්පද මේ යථා තත්ත්වය කියන්නේ. නෑ, එහෙම දෙයක් වුණොත් මේක සත්‍ය නෙවෙයි. බුදුහාමුදුරු හදපු බුද්ධාගමක් කියලා කෙනෙකුට යමක් හිතෙනවා නම් ඒ තාක් කල් ඔයා බුද්ධ දර්ශනේ මොකද්ද කියලා අවබෝධ කරගෙන නෑ. යම් කිසි දවසක සම්බුද්ධ දර්ශනය නියම විදියට අවබෝධ වෙන දවසට යාර තේරෙනවා මේ දහම බුදුහාමුදුරන්ගේ නෙමෙයි. මේ ධර්මයේ ස්වභාවික සත්‍යයයි තථාගතත්වයයි මේ. ඒ කාලේ මිනිස්සු මේක තේරුම් ගත්ත. කොහෙද ගියේ? තථාගතයන් වහන්සේ ළඟ සෙන්න ගියා. ඒ මේ පවතින දේ ගැන කතා කරනවා මිසක් මේ හදපු දේවල් නිර්මාණවාද ගැන කතා කරන්නේ නෑ. දැනෙන ලෝකයේ තුලින් නිදහස විමුක්තිය නිර්වාණය. සංඥාවෙන් නිවන් දකින්න බෑ, සංඥාව සංසිඳවල බලන්න. රූපයෙන් නිවන් දකින්න බෑ, රූපය සංසිඳවල බලන්න. වේදනාවෙන් නිවන් දකින්න බෑ, වේදනාව සංසිඳවල බලන්න. සංඛාරයෙන් නිවන් දකින්න බෑ, සකස් කළ නිර්මාණ කළ නිර්මාණවාදයක් තුලින් තර්කයක් තුලින් නිවන් දකින්න බෑ, සංස්කාර සංසිඳවල බලන්න. විඥානයෙන් නිවන් දකින්න බෑ, විඥානය සංසිඳවල බලන්න. අවබෝධයෙන් ඇස මම නොවේ, මගේ ආත්මය නොවේ. අවබෝධයෙන්ම කන මම නොවේ, මගේ ආත්මය නොවේ. අවබෝධයෙන්ම මේ නාසය මම නොවේ, මගේ ආත්මය නොවේ. එක වාචික නෙමේ යථා අවබෝධයෙන්ම මතුවෙනවා. දිව මම නොවේ, මගේ ආත්මය නොවේ. ශරීරය මම නොවේ, මගේ ආත්මය නොවේ. සිත මම නොවේ, මගේ ආත්මය නොවේ. විතත් තිබුණොත් තමයි අතීත නිර්මාණය, අනාගත නිර්මාණය, වර්තමානයේ හැදෙන්නේ. තුන් කාලය තුළම මම නොවේ, මගේ ආත්මය නොවේ. මේ උපදින සත්‍යයක්වත්, පවතින සත්‍යයක්වත්, මරණ සත්‍යයක්වත් නැත. සත්‍යයේ පුද්ගලයේ ආත්මයක් මෙහි නැත. ඒ තමයි අවබෝධිත ස්වභාවය. සමුතියට ගේන්නේ පදනත පුදුරු සත්‍යයෙන්ගේ සත්‍යයක් ඉන්නවා කියන දර අල්ලන් ඉන්නෝ ඒ නිසාම ඉන්නේ. පුජ්‍යලයක් ඉන්නවා කියලා අල්ලන් ඉන්නෝ ඊට පස්සේ පුජ්‍යලයක් අල්ලගත්ත නිසා පුජ්‍යලයක් ඉන්නවා. පුජ්‍යලයක් නැද්ද ඔබලඟ? ඉන්නවා. ඒ ඉන්නේ අල්ලගත්ත නිසා. දැන් මේ ඉඳම කෙනෙක් මගේ කියලා හිතාගත්තාම ඒ ඉඳම අපේ වුණාද නැද්ද? උන අල්ලපු වැඩි මනුස්සය අගලක් මේ දෙකක් මේව කරන්නාම කැත්තක් දැල්ලා අරන් යන්නේ ඒකයි. දෘෂ්ටිය කරගන්නත් පුළුවන් ඔබට, දෘෂ්ටිය කර නොගන්න පුළුවන්. දැන් මේ බලන ආර්ය ශ්‍රාවකයෝ මේක මම මගේ ආත්මය නෙමෙයි කියලා අත්හැරලා ඉන්නවා. අධ්‍යාත්මය තුළින්ම ශරීරය සදාය කරනවා. බුදුන් සත්වය ඒව අල්ලගෙන ඉන්නවා. එතකොට මේ පංචස්කන්ධය ඇතුළෙන් ඉඳගෙන එක්කෙනෙකුට පුළුවන් අල්ලගෙන ඉන්න, තව එක්කෙනෙකුට පුළුවන් නැහැ. දැක්ම නේද? හරි. එහෙනම් මේව අත්හරින්න කියලා ඇයි මතක් කරන්නේ? අල්ලා ගැනීම ඔබට දුක පිණිස පවතින නිසා. අල්ලා ගැනීම දුක පිණිස පවතින, වේදනාව පිණිස පවතින. ඔබ මේ මොහොතේ වේදනාව විඳිනවා නම් වේදනාවෙන් ඉන්නේ. හොඳට බලන්න. ඔබ යම් අල්ලා ගැනීම නිසාමයි. ඔබ යම් අල්ලා ගැනීමක් නිසාමයි ඔබ මේ මොහොතේ යම් දුකක් විඳිනවා. අල්ලා ගැනීමක් නැත්තම් දුක. ධනෙ අල්ලගත්ත නම් ධනෙ නිසා දුක් විඳිනවා. දරුවෝ අල්ලගත්ත නම් දරුවෝ නිසා දුක් විඳිනවා. ඥාති අල්ලගත්ත නම් ඥාති නිසා දුක් විඳිනවා. ස්වාමි අල්ලගත්ත නම් ස්වාමි නිසා දුක් විඳිනවා. තමන් අල්ලගෙන ඉන්නවා නම් තමා නිසා දුක් විඳිනවා. ඔයගොල්ලෝ දන්නවද? කොණ්ඩේ යෑම නිසා සියදිවි හානි කරගත්ත මිනිස්සු ඉන්නවා කියලා, කාන්තාව ඉන්නවා කියලා. තමන්ගේ කොණ්ඩේ යෑම නිසා මානසික ආතති හෙදිච්ච කට්ටිය ඉන්නවා කියලා දන්නවද? ඒකක් තියෙනවා. බල්ල මරිච්ච නිසා බල්ල මරිච්ච වේදනාව උගල ගන්න බැරුව සියදිවි හානි කරගත්ත නෝනලා ඉන්නවා කියලා දන්න. ඔය කොළඹ හදපැත්තේ ඉන්නවා. මාත්‍යම ලගාරන්නේ ඔය අගේ දෙවි අනේ උ මලා නේද කියලා. බල්ල මලා නෝනට දරා ගන්න වෙනවා. නෝන දීන මලා. බල්ලකට ඉඳලා දෙන්නේ බලු මහත්තේ. ඒ කියන්නේ ඒ තරම් සතුන්ට ආදරේ කරනවා. බල්ලට ආදරේ කරනවා දක්වමින් කුකුලට වෛරයෙන් ක්‍රෝධයෙන් සතුරු. සංකල්ප ලෝකයේ අතරමං වුණාම මත්තාන තස්ස වඩන්ති පඤ්ඤා තස්ස නවඩති කියපු බුදුවදනට අනුව මිනිස්සුගේ මස් නම් දැන් බොහොම ලස්සනට පියකරු විදියට මිනිස්සු මස් හදාගන්නවා. කෙට්ටු කරලා, රව කරලා, ගුලි කරලා හදාගන්නේ. නමුත් පඤ්ඤා දස්ස නවද්දති. ඒ නිසා අපි කුජලිය ළඟ බලන්න ඕන තියෙන්නේ කොයි වගේ ප්‍රඥා මහිමයක්ද කියලා. මස් වලින් නෙමෙයි, ශරීරයෙන් නෙමෙයි මනුෂ්‍යෝ හැඩවෙන්න ඕන, දරුවෝ හැඩවෙන්න ඕන. ප්‍රඥා සම්පත්තිය නුවණින් අපේ මිනිස්සුන්ටත් එක එක වචන කිව්වහම තමයි ගේම් කියන්නේ. දැන් අපේ මිනිස්සුන්ට සාමාන්‍ය මී හරකා කිව්වහම ගේම් කියන්නේ. ඔය අනිත් ඔය ආගම් වල ඉන්න අයට ඌරා කිව්වහම ගන්නවා. ඌරා කිව්ව කොහොමද ගන්නක් කියන්නේ. ඌරා හරාම්නේ. ඒ නිසා තමයි ඌරා කිව්ව ගමන් ගේම් කියන්නේ. මී හරකත් කළු නිසා ඌ මඩේ ළඟලා ඉන්න නිසා මී හරක කිව්වම හරියට දුක හිතෙනවා. ඇයි ඒ? සමාජ සම්මතයේ ඔය හැදෙච්චනේ. මේ හෝන් එකක් නැතුව පාරේ යන්න බෑ. හැමදෙස්සෙම හෝන් එක ගහ 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 මොකක් හරි එකක් දුන්නොත් හෝන් එකක් ගන්න තිබ්බනේ කියලා මිනිස්සු කියනවා. දැන් හෝන් එක කියන්නේ හරියට ඒක පියානෝ එකක් වගේ එකක් හරි ගැස්සලා දුන්නා ලංකාවේ මිනිසුන්ට මේ හෝන් එක වෙනුවට ඌ ඒකේ ගහ ගහ ගිහින් මොකක් හරි ආස්වාදයක්. සමහර වෙලාවට එහෙම මියුසික් උත් දාලා හෝන් එක හදි ගැස්සලා තියෙනවා. බස් වලේ මේක ඒකෙන් මො පියානෝ එක වැඩිලා යන්නේ. ඒ තරමට පියානෝ එක ගන්නට හෝන් එක ගහන්න වෙනවනේ. දැන් පිට රටවල එහෙම නැහැ. හෝන් එකක් ගැහුවොත් ඒක මානසික එයාට හෝන් එකක් ගහන්න සිද්ධ වෙන විදිහට මම වැඩ කළා නේද කියලා එයාට හරි මනසට පීඩාවක් ඇති වෙනවා. ඒ කියන්නේ හෝන් එකක් ගහන්නෙම නැහැ. මේ මිනිස්සු කල්පනා කරනවා හෝන් එක මේ ස්ටේජින් වීල් එක බඳ හදේ මේ මේක හදලා තියෙන්නේ මේක නිකන් ගහ ගන්න පුළුවන් පසුබිමක විතරම තිබ්බනම් හොඳයි කියලා. ඒකට ඒක ලංකාවේ ආයේ හෝන් එකක් ගහුවට පීඩාවක් නැහැ. මොකද හේතුව කම්මලේ වලට එන ගැව්ව දැනෙන්නේ නැහැ කියලා හෝන් එක ගැහුවත් පිට දෙන්නේ නැහැ. ඒ පුරුදු වුණාම සංඥාවකට ඕක තමයි තත්ත්වේ. ඒ පුරුදු වීම නිසා මේක මම මගේ ආත්මය වශයෙන් නොගැනීම නිසා හොඳයි. මම මගේ ආත්මය නැතුව අවදි වෙන්න කොහොමද මම වැඩ දෙරිය යුත්තේ? පුරුදු විය යුත්තේ. අත්හරින්න ඉතුරු නැතුව අත්හරින්න ඉතුරු නැතුව ඔබට හොඳයි සුඛයි සපයි කියලා දේවල් හිතනවා නම් අල්ලගෙන ඉන්න ඒව කවදාකරි ඔබට නැවත වේදනාව බවට පරිවර්තනය වෙනතුරු. දැන් ඔබේ සිත අල්ලගෙන ඉන්නේ කවරක්ද කියලා බලන්න. ඔබ ඔබව අල්ලගෙන ඉන්නවද? නැත්නම් ඔබටත් වඩා වටින දෙයක් හැටියට දෙයක් අල්ලගෙන ඉන්නවා. මිනිස්සු පණටත් ඇරියේ දේවල් අල්ල ගන්නවා. ඒ දේවල් නැලඹුණාම තමයි මිනිස්සු මේ යන්නේ. දැන් විභාගේ පණටත් වඩා තදින් අල්ලගත්තාම විභාගේ ෆේල් වෙනවා. මොකද කරගන්නවද? ඈ මේ සියදී විහාර කරගන්නවා. ඒ යමකට පණටත් වඩා ඇලෙනවා. ඇලුනහම එයා නැති වුණාම මානසික රෝග වෙනවා. එහෙම නැත්තම් මිය යනවා. පරණටත් වඩා ඇලෙනවා. මිනිස්සු කියනවානේ ආවෝ මට මගේ අත් දෙක වගේ වටිනවා මේක. මට අනේ ඇස් දෙක වගේ වටිනවා මේක. ආ මේක මගේ කකුල් දෙක වගේ මට වටිනවා මේක. මේක මගේ හදවත වගේ වටිනවා. එහෙම කියනවානේ පරණාල වගේ වටිනවා. මේ මේක මට වහුගඩු දෙක වගේ වටිනවා. එහෙම මෙලනේ. අනේ මට මේක මගේ අත්මාව වගේ වටිනවා. මේක මට මගේ උණ්ඩුක කුංජි වගේ වටිනවා. අනේ මට යාව ආමාත්‍ය වගේ වටිනවා. අනේ මට ඒක බාබඩ වැල වගේ වටිනවා. ඔහු කියන හැටි නේද? මගේ ඔළු මොලේ වගේ යාක වටිනවා. මට ඒක කුඩා මොලේ වගේ වටිනවා, මහා මොලේ වගේ වටිනවා. ඒ කියන්නේ මේ මිනිස්සු අල්ලගත්ත දේවල් තමයි මිනිස්සු අර කියන්නේ. මේ මිනිස්සු අගේ අගයන් හදලා අපිට කියනවා, ඇහිලා තියෙනවා. පොඩසක් කියනවා, ඒවා ටිකක් ඇහිලා තියෙනවා. එහෙම සම්මේ ඉදිරියේදී අනේ මට මෙයා මගේ ආත්මාව වගේ මට මෙයා වටිනවා කියලා කියනවා. ඒ ආත්මාව දැන් කොට මාක් විතර වෙනවා. එයා එහෙම මොකද ජීවිතයේ අර්ථ? මොකද ජීවිතයේ සත්‍ය? ඇලෙන්න දෙයක්වත් නැති එකයි, ගැටෙන්න දෙයක්වත් නැති එකයි ජීවිතේ සත්‍ය. ඒක පුරුදු කරා. භාවිතා බහුලී කතා කරා. ඇලෙන්න දෙයක්වත් නැහැ, ගැටෙන්න දෙයක්වත් නැහැ. සිංහයා කිව්වම ආඩම්බර වෙන්නත් එපා. මීයරක කිව්වම ලැජ්ජ වෙන්නත් එපා. ගොනෝ කිව්වම දුක් වෙන්නත් එපා. සිංහ රාජයේ කිව්වත්, අලියා වගේ කියලා කිව්වත්, ඇතා වගේ කිව්වත් සතුටු වෙන්නත් එපා. ඇයි? සම්මා වාචාව කියන්නේ ඒකයි, වචනේ තියෙන බර ගති දුරලා අපිට කතා කරන්න පුළුවන් ශ්‍රවණය කරන්න. ඒ කියන්නේ ලෝභ ද්වේෂ මෝහ නැති වචන, ලෝභ ද්වේෂ මෝහ නැති වචන ඇහෙනවා, ඒක පෙරලා අපිට ගන්න පුළුවන් කම තියෙනවා. ලෝභ ද්වේෂ මෝහ නැති වචන කතා කරන්න පුළුවන්. යමක් මේ මිනිස්සයා ගන්න කොයි විදිහටද, ඒ විදිහට තමයි යාට පේන්නේ. ඔබේ චරිතයේ යම් ආකාරයකටද, ඒ චරිතයේ ආකාරයට තමයි ලෝකේ චරිත පේන්නේ. එතනින් එහාට ගිහිල්ලා ඒ ගතානුගතික ක්‍රමයට එහාට ගිහිල්ලා කියන්නේ තමන්ගේ ස්වરૂපයෙන් තමන් බැලීම. ඒ ස්වરૂපයෙන් අයින් වෙලා ගිහිල්ලා සත්‍යවාදීව බලන්න පුළුවන් තරම් විවෘතව බලන්න, නිදහස්ව බලන්න වෙනවා අපි ඉගෙන ගන්න. තමයි යම් තරමක අතහැරීමක් ඇති. ඒ අතහැරීමේ තරමට උඩට සුවයක් ඇති. ඒ සුවේ යම් තා පීති සුඛේ ඒකාග්‍රතාවයක් ඇති. සමාධියක් ඇති. ඒ සමාධියේ භුක්ති විඳින්න සතුට සිතින් ඔබේ අතහැරීමේ ප්‍රමාණයට ඔබට ලැබෙන සුවය මොන වගේද කියලා මේ මොහොතේ අත්දින් බලන්න. ඒකවත් තේරුණා නම් ඒක කරන්න. තොපි අතහැරපු ප්‍රමාණයට තොපි සැපවිද පිය. සතුටෙන් නිදහසේ ඉඳ පිය. එහෙම වුවම තේරෙනවා. පින්දුතුන්ට මම හොඳ අවවාදයක් කරන්නම්. ඒක හොඳට පිළිපදින්න. පින්දුතුන් අත්හරින්නට කිසිවක් අත්හරින්නේ නැහැ. ඇයි ඔබට කිසිවක් අත්හරින්නේ නැපා කියන්නේ? අත්හැරීම පදනම් කරගෙනයි අල්ලාගෙන සිටින්නේ. කිසිවක් අල්ලා ගන්න එපා. ඇයි මම ඔබට අල්ලා ගන්න එපා කියලා කියන්නේ? අල්ලා ගැනීම පදනම් කරගෙනයි අත්හැරීම. ඔබට ඔබ දවසක් දර්ශනා කරන්න කාරණයක් නෙමෙයි. ඔබ කාරණේ වපසරේ අරිහත්ත්වයේ දක්වාම ඒ කාරණේ ආලෝකයේ තියෙනවා. ධර්මයේ ආලෝකයේ කියන බලන සයනසෙන් පද දේශනා කර කිසවක්ම මක්නිසාද අත්හරින්න එපා කියන්නේ අල්ලා ගැනීම පදනම් කරගෙනයි අත්හැරීම. කිසිවක්ම අල්ලා ගන්න එපා. එයිම කියන්නේ පදනම් කරගෙනයි අල්ලා ගැනීමෙන් තොරව අත්හැරීමක්ද නැත. අත්හැරීමෙන් තොරව අල්ලා ගැනීමක්ද නැත. ඇලීමෙන් තොරව ගැටීමක්ද නැත. ගැටීමෙන් තොරව ඇලීමක්ද නැත. ඇලීමෙන් ගැටීමෙන් තොරව උපේක්ෂාවක්ද නැත. මේවා තේරෙන්නේ ඉතාම විශිෂ්ට ඥානයක් තියෙන උදවියටම පමණයි. මේක බොහෝ බාල මනසක් තියෙන මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ ලෝකේ ප්‍රඥාවන්තයාගේ හීන උදාසක ධර්මය නැවත අතුරුදහන් වෙනවා. දර්ශනය කියන්නේ හැමදාම නිදහසක්. ආගම කියලා කියන්නේ හැමදාම විශ්වාසයේ පදනම් වූයයි. බෞද්ධ ගොඩක් දේවල් කරන්නේ විශ්වාසයෙන්, අනිත් ආගමකයොත් ගොඩක් දේවල් කරන්නේ විශ්වාසයෙන්. දැන් අටපිරිකර පූජා කළාම මෙහෙම ලැබෙනවා කියන විශ්වාසය. කොයි වගේ වෙන්නේ අට පිළිකර පූජා කරා මා කුස්කා සෝන සුජාතා පත්මා යසෝදරාගේ වගේ වෙනවා විශ්වාසිත උපලවන්නා වගේ වෙනවා ලස්සන. නාගිත ආසුරාගේ නාගිත ප්‍රසාදේ කියන විදිහට කඩන ජීවරේ පූජා කළාම ඕ අල්ප ගෝඩිලාර සපායන වැඩී බේරලා එනවායි කියල විශ්වාසයට අපායෙන් මේකවත් කරලා බේර පුළුවන්ද කියලා පොඩි ට්‍රයි එකක් දෙන්න. පොඩි කලකින් කවුරුත් කරනවා. මේක සිත පිටේ වොත් හරියට අවංකව කුසලෙහි සද්ධාවේ සිත පිටේ වොත් ඒ විදිහේ ඉන්දියද ලැබෙන පුළුවන්. ඒක මහා මුදුම දෙයක්. දැන් අපි මේ ධර්මශාලාවේ හදලා දුන්නේ පින්වත් චන්දන සේරාතුමා කියලා කියන්නේ මේ මේ ලෝකේ ඉන්න තවත් ජීවමානව ඉන්න අනේක පිස්සුතුමා කියලා. මට විතරක් නෙමෙයි තව බොහෝ අවශ්‍ය කරන පන්සල් වලට ඒව හදලා දීලා තියෙනවා. කටයුතු කරලා දීලා තියෙනවා. එතුමා තුන් සිතෙන්ම අතහැරලා පස්සේ හාමුදුරන් වහන්සේ මොනව කරයි දන්නේ හරි මේ කියලා සැක හිතන්නේ නැතුව සම්පූර්ණයෙන්ම හදලා දෙනවා. මොකද එතුමාලා කලින්ම ස්වාමීන් වහන්සේගේ ගමන් මඟ මොකද්ද, වහන්සේලා මොකද්ද කරන්නේ කියලා තේරුම් අරගෙන ඉන්නේ. ඒ වගේ අත්හැරීමෙන් එම පරිත්‍යාගයක් කරන්න පුළුවන් ලෝක මිනිස්සු ඉන්නේ ඊටාම දුර්ලභයි. උදා මිනිසුන්ට අත්හැරිය අත්හැර ගන්න බෑ. එහෙම දුන්නට දැයි එහෙම අත්හැර ගන්න බෑ. උතාර දුවර ලියලා දුන්නත් එහෙම අත්හැර ගන්න බෑ. ලොකු පිනක් තියෙනවා. මේ අත්හැරෙන්න කියලා වෙලාවකට කියන කිසිවක් අත්හරින්න එපා කියලා ආය වෙලාව කියන මොනවද මේකේ තියෙන මේන් එක මොකද්ද? අන්නේ තේරුම් ගන්න විශේෂ ඥානයක් බුද්ධිය ඕනේ. එහෙම නැතුව මේක තේරුම් ගන්න පුළුවන් කමක් අපි බලාපොරොත්තු වෙන සැබෑ අත්හැරීමයි ගැටීමක් නොවේ කියන අර්ථයයි අපි මේ පෙන්වන්නේ. ඒ මොහොතේදී ඒ වචනයකින් ඒ ආකාරයේ ග්‍රාම්‍යතාවයන් හටගන්නවා. ඒකේ ග්‍රාම්‍ය කරන දේ අදහස් කරන දේ වෙනස්. ඒ වෙලාවක හරින්න කියලා සියල්ල මේකේ ග්‍රාම්‍ය වන්නේ කිසිවක් අදහරින්න එපා කියලා කියනවා. ඒක ග්‍රාම්‍ය වෙන්නේ ඒකත් අත්හැරීම තමයි. අපි අත්හැරීම අල්ලගෙන හිටියොත් කිසිවක් අදහරින්න එපා කියන පරිදි අපිට අවශ්‍යයි. කෙසේ හෝ අපි ප්‍රායෝගික තත්ත්වයෙන් දෘෂ්ටි වලින් අපි නිදහස් විය යුතුයි. බලන්න දෘෂ්ටියකට නොවැටෙන අන්තයකට නොවැටෙන සංකල්පයකට නොවැටෙන අපූර්ව දහම දර්ශනය මොනතරම් නිදහස් විශ්වීය දර්ශනයක්ද. බුදුරජාණන් වහන්සේට එක අවස්ථාවකදී පොඩි චෝදනාවක් කරන උන්වහන්සේ එක වෙලාවකට පයිගෙන්නේ ආයන් වෙලාවක අනුමතික නොවැටෙන තේරුම් කියලා. ඒක තථාගතයන් වහන්සේගේ අයිතිය. ඒක තථාගතයන් වහන්සේගේ ස්වභාවය ධර්මය. ඇයි දැන් බලන්න එකක් තැනක කියනවා අත්තාහි අත්තනෝනාතෝ තමන්ට තමන් පිහිටයි. ආයතත්‍ය වචනේ කියනවා අත්තාහි අත්තනෝ නත්ති. නේ තමාට තමාව නැතේ. දැන් ඔය වචන දෙක ගලපන්න කිව්වොත් ඒ මාරි ප්‍රශ්නේ. මොවා දෙක තැන කියන තමාට තමා පිටයි කියන අයින් කියන තමාට තමා නැහැ කියන. තර්ක බුද්ධියද දැමු. ඔව් තර්කකාරයෙක්ගේ ඔළුව හිර වෙන මොකද්ද මේ කිව්වේ කියන. අන්නේක තර්ක බුද්ධිය මේක තේරුම් ගන්න බෑ. ඒ තථාගත විශ්ය ඒ මිනිස්යාගේ ඇතිවන ඒ මානසික ස්වභාවයට ඒ වෙලාවේ යාට ගෝචර වෙන්නේ ඒ උත්තරේ ලබා දෙන්න. වෛද්‍යවරේ බෙහෙත් අඩු කරනවා වැඩි කරනවා බෙහෙත් නතර කරනවා බෙහෙත් දෙනවා ඒ ඕන එකක් කරන්න පුළුවන්. ලෙඩේ හොඳ වෙන විදිහට ලෙඩේ හොඳ වෙන්නේ බෙහෙත් අඩු කළාම නම් අඩු කළ යුතුයි. ලෙඩේ හොඳ වෙන්නේ බෙහෙත් වැඩි කළාම නම් වැඩි කළ යුතුයි. ලෙඩේ වැඩි වෙන්නේ අතහැරියම නම් අතහැරිය යුතුයි. ලෙඩේ හොඳ වෙන්නේ අල්ලගත්තාම නම් අල්ලගත යුතුයි. ඒ හරිෂෝ කතාව. ඒක තමයි අර කකුල මස්කන් හිටපු හාමුදුරුවන්ට කකුලේ කන්න ආසාව සම්පූර්ණ කරගන්න යන්න කිව්වා. වෙරළ තීරේ ගිහිල්ලා පින්න පාතට කකුල උකාලේ හරි චිත්තාර්ථ කුමාරය කියලා හාමුදුරුවගෙන කියලා උන්වහන්සේ වාර ගණනාවක්ම බිනිදර දින ආසත් ප්‍රභාවය නිසා උගේ යනවා. ගිහිල්ලා අත්පතාවම ගිහිල්ලා එනවා යනවා සිවුරැල්ල එනවා ඇති වෙන්නේ යනවා ඇති වෙන්නේ නේද. එක සැරයක් යනවා ගියා ගිහිල්ලා කාලයක් එනවා ආයි කාලයක් එනවා ආයි කාලයක් එනවා ආයි ගෙදර යනවා ආයි කාලයක් එනවා ආයි එනවා මහනවා. ඒ කියන්නේ ගෙදරින් එපා වුණාම රිටර්න් එක ඇවිල්ලා මහනවා. ආයි මානගම එපවුණාම රිටර්න් එක ගෙදර යනවා. එහෙමයි යා හත්වතම මේ ඉන්න 21 වතාව මහන වෙච්ච අය කියන්නේ. සායනතරකෝ නිවාඩු පාරට මහන වෙච්ච අය. අන්නේ ක්‍රමේ ලංකාවේ පුරුදු වෙන්න ඕන මම හිතා. තාවකාලික පැවිද්ද පුරුදු වෙන්න ඕන. දැන් ගුරු මරටේ හැම කෙනෙක්ම මහන වෙනවා. අනිවාර්යෙන් මහන විය යුතුමයි. තායිලන්තේ මහන වෙනවා. ලංකාවේ බුදු අම්මෝ කියලා කෑ විලාප දීලා අම්මලා කේස්ස කඩාගෙන බිම වැටිලා පොළොව කාල වැලි කාල දරුවෙක් මහනු සතුට වෙන්නේ නේ. අවසානයේ මහන වෙච්ච එක තමයි පිහිට වෙන්නේ. දැන් අපේ අම්මලාට හරි පිහිට වෙන්නේ කොහොමද මේ මහන වෙච්ච එක? අර කතා දෙන්නේ මේක පවුල් කාමෙන් ළඟට යන්න බෑ. උන් කොටා ගන්නවානේ. පාසලට වෙලා ඉන්නේ මිස් කරගෙන ඉන්නවා. ලේලිගේ ප්‍රශ්නත් නෑ, බෑනගේ ප්‍රශ්නත් නෑ නේද? රණ්ඩු සරවලුත් නෑ. හතර වටේම දින රෙදි හොදන්න ඕනේ. ඉතින් හැම කෙනෙක්ම මහාන කරන්න ඕන අපිම අපේ ජාතිය විනාශ කරන පාලකයෝ වත් කරගෙන මේ පාලකයන් විසින් අපේ ජාතිය වැන්සෙව්වා. ඒ කාලේ ඉඳලා ඡන්දේ දීපු ඔය අද්දෙක දිහා බලලා ගල්වැටියක් කියලා තලා ගන්න. මේකෙන් නේද තෝ ඡන්දේ දැම්මේ කියලා තෝගේ තලන හැඟිලි දෙක කියලා තලන්න ඕන. ඒක උගන්වලා තියෙනවා අපේ හාමුදුරුවෝ. එම කරකන්න ඕන මොලයක් නැතුව. දැන් බෞගී ගාලේ රටකා කාල විනාශ කාබාසිනේ වෙන මිනිස්සු ටිකක් කියලා මුළු රටම විකුණන් කෑවා. නෑ ඉතින් අපේ පක්ෂනේ නිදාගෙන මුගුවත් ඉඳන්න බෑ ඉතින් නේ. මිනිස්සුන්ට හදවත කියවන්න පුළුවන් කම් තියෙනවා. සිත හදවත. හදවත කියන වචන වලින් කතා කරන දේවල් මිනිස්සුන්ගේ ඇතුළට කිඳාමයි. දේශපාලුවේ කර කතා කරනකොට ඒ යාගේ හිත ඇතුළට යන හොඳ මිනිස්සු ඉන්නවා. හොඳ මිනිස්සු අඳුරලා නරක මිනිස්සු බැහැර කරන්න. අපි පක්ෂ වලින් බැලුවොත් සත්‍ය මිනිස්සු හොයාගන්න බෑ. එතන පක්ෂ වලින් බැලුවොත් සත්‍ය මිනිස්සු හොයාගන්න බෑ. ආගමෙන් බැලුවොත් අපිට සත්‍ය හොයාගන්න බෑ. ජාතියෙන් බැලුවොත් අපිට සත්‍ය මාර්ගයක් නෑ. හොඳ මානව හදවතක් තියෙන මොන ජාතියකින් ආව මිනිස්සෙක් ආව මිනිහගේ දර්ශනය සහ ඥානය හරිනම් මම ඔව් වගේ කරනවා. මට එයාගේ ජාතිය නිසා ඕකම හරිනේ කියලා මම කියනවා. මගේම මල්ලි වේවා මහ පෙබ්බහ පෙක්කාවත් උගේ කැහුත හොඳ නැත්නම් මම කියනවා ඌ හොඳ නැහැ කියලා. අන්න එතෙන්ද ඔබ පෝසත් දෙන්න ඕන. අඩුම තරම් බනහන්නේ නැහැ. මුගේ සක්කාය දිට්ඨිය අයින් කරන්න ලේසි, පක්ෂි අයින් කරන්න අමාරුයි.